එවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ඔබ
ඔව්
වහන්සේට කොහොමද?
හොඳට ඉන්නවා ජයට ඉන්නවා
හොඳයි, අපි හොඳින් ඉන්නවා. එහෙමනම් ස්වාමීන් වහන්ස, අපි වැඩසටහන ආරම්භ කිරීමට පටන් ගමු. ලොකු ස්වාමීන් වහන්සේකින් අවසරයි, සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. එහෙමනම් අපි අද පටන් ගන්න යන්නේ සතිපතා කෙරෙන කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනයි. එහෙමනම් මම ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නමද අතිගෞරවයෙන් ආරාධනා කරනවා කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අපේ වැඩසටහන ආරම්භ කරන ලෙසට.
සාදු සාදු සාදු.
උපාලි නේද අද ප්‍රශ්න ඉදිරිපත් කරන්න? උපාලි,
ඔව් උදේ ප්‍රශ්නයක් මේ හම්බ වෙලා තියෙනවා. අවසරයි ස්වාමින් වහන්ස, ප්‍රශ්නයක්. ගරු ස්වාමින් වහන්ස, පර්යංකේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම ඉක්මනින්ම නොදැනීයයි. ඉන්පසු සිතිවිලි, සංඥා, වේදනා ආදිය දෙස උපේක්ෂාවෙන් බලා සිටින විට වරින් වර හුස්ම රැලිද ඇවිත් යයි. සතිය බලවත්ව පවතී. එම අවස්ථාව උපේක්ෂාවෙන් ගත කරන විට සමහර දිනවල අවදියෙන් සිටියත් සමහර දිනවල කය ක්ෂණිකව සැහැල්ලු වී විදුලියක ලෙස ආලෝකයක් දිස්වී නිර්වින්ද්‍යත තත්වයකට පත්වේ. මෙහිදී කය නොදැනී, වේදනා නොදැනී, ශබ්ද නොඇසී, වරින් වර ආ හුස්ම රැලි නොමැත. සිතුවිලි නොදැනී සතියද ගිලිහි ගොස් තිබූ බව දැනෙන්නේ එම අවස්ථාවෙන් මිදුණු විටය. නින්දට පත් වූයේ නැති බව සනාථ වන්නේ ඉතාම පිබිදුණු මනසක් අවදිවීමට පසු අත්දකින නිසාය. මෙම කමඨහං අත්දැකීම මින් පෙර ඉදිරිපත් කළ දිනක එම අවස්ථාවේ නිස්සරණ වනේ කමඨහන් වලට සවන් දුන් ස්වාමීන් වහන්සේ නමක් පින්වතෙක් ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසන ලදී. එම ප්‍රශ්නය වූයේ මා විසින් අත්දකින ලද තත්ත්වය සලායතන නිරෝධයද යන්නේ. ඔබ වහන්සේගේ පිළිතුර වූයේ තවම එසේ දැයි කිව නොහැකි බවයි. සලායතන නිරෝධය යන්න මා මේ ඇසුවේ ප්‍රථම වරටය. පහන් කනුව දේශනා 9 වෙනි වෙලුම 9 වෙනි පිටුවේ ඒ සඳහන් නොඇත. මා ඒ කියෙව්වත් භාවනාවට අදාළ කර ගැනීමට නොහැකිය. සලායතන නිරෝධය භාවනා කරන යෝගාවචරයෙකු අත්දකින්නේ කෙසේද කියා ඔබ වහන්සේගෙන් මම වරක් විමසූ විට ඔබ වහන්සේ අවවාද කළේ භාවනා කර අත්දැකීමෙන්ම ඉගෙන ගන්නා ලෙසය. එමෙන්ම ඔබ වහන්සේ උපදෙස් දුන්නේ මෙම අවස්ථාවේ පවතින මනසත් භාවනාවේ මිදුණු පසු ඇති මනසත් දෙකම සමව සලකා සමසිත පවත්වා ගන්නා ලෙසය. ඔබ වහන්සේගේ අවධාන පරිදි සමසිත පවත්වා කලක් භාවනා කරගෙන යාමට සමත් විය. එවිට සමහර දිනක අද්දුටුවේ නිරායාසයෙන් දෑත් පස්සද්ධි ආකාරයට සුලියක ආකාරයක චලනයක් වෙමින් ගෙල පහතට අදින්නාක් මෙන් මද වේලාවක් පවතී. ඉස කඩා වැටෙමින් ක්ෂණිකව කයේ සැහැල්ලුවක් සමගම විදුලියක් වැනි ආලෝකයකට පසු සියලු සංවේදනා නොදැනෙමින් නිසල නිර්වින්දන තත්වයක් අත්දකින බව ප්‍රත්‍යක්ෂ කළෙමි. කාලයක් භාවනා කරන විට මෙම අවස්ථාවට එළඹෙන විට ඉමහත් සතියෙන් සුපරීක්ෂාකාරීව සිටින විට ඉහත විස්තර කළ චලන, කය සැහැල්ලුවීම සහ ආලෝක ආදිය දිනපතා අත්විඳේ නැත. වේදනා සිතුවිලි පළමුව නොදැනී ඉන්පසුව නිශ්ශබ්දතාවයේ හඬ ඉතිරි වේ. කලාතුරකින් ඉතාම කෙටි හුස්ම රැල්ලක් තිබී පසුව එයද නැති වී යයි. නිශ්ශබ්දතාවයේ හඬ ක්ෂණිකයකින් නැතිවන බව සතියෙන් දුටුවත් කය නොදැනී ගිය බව තේරෙන්නේ භාවනාවෙන් අවදි වූ විටය. මුණතරම් සතියෙන් සිටියත් මෙම නිර්විද්දන තත්වයට පත්වන අයුරු දැකගත නොහැක. භාවනාව අවසන් වන්නේ ඉතාම කෙටි කලක් හෝ නිර්විද්දන තත්වයට පත්වීමෙනි. භාවනාවෙන් පසු මනසට ඉමහත් ශාන්තිමත් ගතියක් සහ ප්‍රබෝධමත් ගතියක් අත්දකින නිසා නින්ද ගියේ නැති බව වැටහි. කයේ කිසිම අපහසුවක්, වේදනාවක්, හිරිවැටීමක්වත් නොමැත. මෙම තත්වය පැය එකක් එකහමාරක් පමණ කාලයක් තුල දිනපතා සිදුවේ. ඔබ වහන්සේගේ උපදෙස් ඉමහත් ගෞරවයෙන් ඉල්ලමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ස්වාමීන් සාදු සාදු සාදු.
ඔව්, අපි මේ දවස්වල කියන්නේ අද ඉවර කරනවා රිට්‍රීට් එකක්. ඒකට මේ වෙනකොට බණ හතරක් කියලා තියෙනවා ඕකම තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා වඩා ලේසි උත්තරයක් වශයෙන් දෙන්න මේ 256 වෙනි මේක නේවාසික වැඩමුළුවක් කාලයකට පස්සේ කරපු එකම නේවාසික වැඩමුළුව මේන් පස්සේ කරන්නවත් වෙන්නේ නැහැ මොකද කොවිඩ් තත්ත්වේ නිසා. ඉතින් ඒ නිසා ඒකෙදී මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා ඔයගේ ප්‍රශ්නයක් මේ සලායතන නිරෝධී ඉවරුණාට පස්සේ මොනවද තියෙනවද? සලායතන නිරෝධුණාට පස්සේ මොනවත් නැද්ද? සලායතන නිරෝධුණාට පස්සේ තියෙනවද නැයි දෙකමද? සලායතන නිරෝධුණාට පස්සේ තීත් ඇත්තේත් නැ නැත්තේත් නැද්ද කියලා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අහන්න එපා කියලා. ඉති ගහනවා කොට්ටිත හමුදු දැන් ඔබ වහන්සේගෙන් මේ කහනත මොනවද? ඒතර කියනවා මේ ප්‍රපංච කල යුතු නැති තැනක නැත්තම් ප්‍රපංච නැති තැනක ප්‍රපංච හදන කතාවක් කොයි කරන්නේ කියලා. ඒ නිසා ප්‍රශ්නේ අහන්න තාක්කල් කියන්න පුළුවන් තාම ඇවිල්ලා නැහැ සලායතන නිරෝධයට කියලා. නමුත් එදා ඔය ධාතුර කරපු භාවනාවෙන් සෑහෙන ඉදිරියට ගිහිල්ලා තියෙන නිසා පාරේ ඉන්නවයි කියලා කියන්න පුළුවන් ආරක්ෂා කාර්ය. මොකද එන්න එන්න සාන්තියක් දැනෙන නිසා. නමුත් අපේ හිත ඕකෙන් කොහොම හරි ප්‍රශ්නයක් හදනවා. කොහොම හරි ප්‍රශ්නයක් හදනවා. අර සංච මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා සංඥා වේදනා සංස්කාර මෙහෙම දැනෙනවා රූප දැනෙනවා. වර ඒ අර ඒ සලායතන නිරෝධය කියන එක ඇත්ත ලේසි නැති බව තේරෙන්නේ මේ විවේකයක් ලැබුණත් ඒකෙන් ප්‍රශ්නයක් හදා ගන්නා තාක් ඔය කියන නිරෝධය ලැබිලා නැහැ. හැබැයි නිරෝධ මාර්ගයේ ඉන්නා බව කරන උනන්දුවෙන් කරන තින උද්‍යෝගයෙන් විස්තර කරනවා මට දැනෙනවා. වෙලාවට ගියාම මේක මට දැනෙන්නේ නැහැ. මේකට ගියාම මට දැනෙනවා මේකේ සමසිත පවත්වනවා කියලා. මේකේ දැනෙනවා පැයකමාරක් දෙක දැනෙනවා ඉතුරු පැයකම 20 23 27 22 කමාරේ මම මේකේ නැහැ කියලා ඔය කියන්නේ ගමනක් යනවා. ඉතින් ඒ නිසා අපපංචේ පපංචේති කියලා තමයි සාරිපුත්‍ර ස්වාමීන් දෙන්නේ. ප්‍රපංච නැති තැනක් ගැන කාටවත් යන සැක කරන්න පුළුවන් පුද්ගලයෙක්ව සිද්ධියක්වත් වද්දකීමක් නැති තැනක් ගැන දැන් ප්‍රපංච කරනවා කියලා කියන්නේ තාම එතෙන්ට ගිහිල්ලා නැහැ. එතෙන්ට ගියා නම් ওই ප්‍රශ්නෙට නිකන් ගොඩේ උත්තරයක්, ඒ කියන්නේ තේරෙන උත්තරයක් දීලා තිබුණා චන් බ්‍රම්. කවදාවත් රහතන් වහන්සේ නමක් දැනගන්න පුළුවන් කොහොමද කියලා අපන් කියලා තියෙන ප්‍රශ්න අහන්නේ නැහැ කිව්වලු. මේ ප්‍රශ්න ඇහිම මන් දෝත්සාහය කරවන්න කතා කරනවා නෙවෙයි. ඒකෙන්ම තමයි ගොඩේ ඉඳ තියෙන්නේ. ඒක පිළිබඳව ගිය පාර තිබුණු නිවනේ නිවීම දේශනාවේදී තාමත්ම තියුණු ප්‍රකාශන ඉදිරිපත් වුණා ඥාන නන්ද ස්වාමීන් වහන්සේගෙන්. වගේ මමත් දුන්නා ඒකට උත්තර. ඒක කතා කරන්නේ විතක්ක කියන අවිතක්ක සමාධිය කියන එකේ. ඉතින් ඒක පිළිබඳව ඔය දෙකම අහනවා නම් හොඳයි. ඔයා ඇර අනිත් ඔක්කොම දැන් අහලා ඉන්නේ. එයිසම් හුඟක් අඩුයි ප්‍රශ්න එනවා දැන්. ආවත් Taman තුලම උත්තරේ තියෙන බව දන්නවා. කවුරුත් උත්තර දුන්නට ඔයගේ ප්‍රශ්න වලට ලැබෙන්නේ නැහැ වෙයි වෙන ක්‍රමයකට නෑ. අපි අසරණයිනේ. ඉතින් අපි නිසා ප්‍රශ්න අහමින් 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 අර කිරෙම්ම රැපිච්ච දරුවා කිරෙන් වරන්ඩ වෙනවා. ඒක පේන්න තියෙනවා. අද අහපු ප්‍රකාශ වලත් පේන්න තියෙනවා. ඒ උනන්දුව තුල ඒ නිසා 256 භාවනා වැඩමුළුවේ දේශනා ටික අහන්න සමහරට අද එකට අන්තිම දේශනාව තියෙනවා. ඊයේ බැරි වුණා මොකද අපේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක නිසා. යගිම 250 මේ ගිය අඟහරු වාදා නිවනේ නිවීම සම්බන්ධයෙන් කරපු තිසෙනි දේශනාවේ මුලත් ඒකට දීපු උදාහරණත් ගත්තොත් මම හිතනවා මේ කෙනාගෙන් අපිට මේ කෙනාගෙන් අපිට හොඳ මොකද්ද කියන්නේ සාකච්ඡාවක් එහෙම නැත්නම් මේක තේරුම් ගත්තට පස්සේ වැටෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් වෙයි. මම කියප එක නැවත කියනවා ආරත් මහත්තයාගේ දැනගැනීම සඳහා 256 වෙනි භාවනා මැඩමුළුවේ දේශනා ටික අහන්න. ඉතින් ඒකට නම් ඉතින් පැය දෙකක් යනවා. ඒ වගේම අගෝස්තු 3 වෙනිදා තිබ්බ නිවනේ නිවීමේ සාකච්ඡාව අහන්න. එතකොට මම හිතනවා ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියලා. ඒ වුණත් මම එහෙම ප්‍රපංච කරන්න එපයි කියලා කිව්වත් අහලා අපිට ඊගාව දවසට පොඩි කට උත්තරයක් බඳින්න කියලා මම ඉල්ලා හිටිනවා. හොඳයි.
තව ප්‍රශ්න මොකුත් නිරෝෂට ඇවිත් තියෙනවද? මට නම් ඇවිත් නැහැ.
මට නම් ඇවිල්ලා තිබුණේ නැහැ උදේ.
අසිතට ප්‍රශ්න අහන්න පුළුවන්. අසිත මයික්‍රෝෆෝන් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන් දැන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ටිකක් හයිය කතා කරන්න එනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම හැමදාම වගේ උදේ 5:00 විතර නැගිටලා සක්මන් භාවනාව කරනවා. ඊට පස්සේ ඉවරලා පැයක් වගේ සක්මනකින් පස්සේ පරයන්කයට යනවා පැයක් විතර. සක්මන් භාවනාව කරනකොට මට හොඳට කකුලට බර දැනෙනවා. කකුලෙන් කකුලට බර මාරිනවා හොඳට තේරෙනවා. මට මේ ළඟදී ඉඳන් තේරෙන්න ගත්ත ස්වාමීන් වහන්ස එක කකුලකින් බර දරා ගන්නකොටම අනිත් එකෙන් ලිහිල් වෙන එක දෙකම නිකන් සමාන්තරව වගේ දැනෙනවා. කියන්නේ මට මුලදී දැනුනේ එකකින් එකකට හොඳට මාරු වෙනවා. දැන් අර එක ලිහිල් වෙනවයි අනිත් එකක බර තියනකොටම අනිත් එක උඩින් යන එක ඒ ඔක්කොම නිකන් පැරලල් වගේ දැනෙනවා වගේ තේරෙනවා. ඊට අමතරව නිතරම හිත පිටට යනවා. නමුත් කියාට ඒකමනටමයි දැනෙනවා සතිය පවතිනවා කකුලට කියලා. මොකද විනුඹායි වදින බව දැනෙනකොට සමහර සක්මන් වලදී සද්දත් ඇහෙනවා. ඒ සද්ද මොනවාද කියලා අඳුන ගන්නවා. නමුත් සක්මන සාමාන්‍ය විදිහට යනවා. හොඳට කකුල දැනෙනවා. ඒ කියන්නේ හිත පයේ තියනවා කියලා. සමහර වෙලාවට සිතුවිලි සද්ද නිකන් ඔය ඔක්කොමත් එකම විදිහට පැරලලි එකම වෙලේදී යනවා වගේ දැනෙනවා. ඒ ඔක්කොමත් අතරේ මම ප්‍රයම සක්මන කරගෙන යනවා සාමාන්‍ය විදිහට. මගේ පර්යංක භාවනාවේ අත්දැකීම් ස්වාමීන් වහන්ස සක්මණෙන් පස්සේ මං ගිහිල්ලා ඉඳගෙන ඉස්සල්ලාම ඉඳගෙන ඉරියව්වට හිත යොදවලා විනාඩියක් විතර මගේ ශරීරය ගැන හොඳට බලනවා. කකුල් දෙක තියෙන හැටි, තද වෙන තැන් එහෙම මේවා. එහෙම බලාගෙන ඉන්නකොට සමහර වෙලාවට මට මගේ හුස්ම රැල්ල දැනෙනවා. ටික වෙලාවක් ගොඩක් වෙලා දැනෙන්නේ නැහැ. ඉතා ඉක්මනටම හුස්ම රැල්ල නැති වෙලා යනවා. හුස්ම රැල්ල නැති වෙලා ගියාට පස්සේ සමහර වෙලාවට සිතුවිලි ජාලාවක ඉන්නවා වගේ දැනෙනවා. සමහර වෙලාවට මුකුත් නැති තැනක ඉන්නවා. සමහර වෙලාවට ශබ්ද ඇහෙනවා. ඒ ශබ්දවලට එච්චර يعني මොකද්ද කියලා දැනුවත් වීමක් නැහැ. ශබ්ද විතරයි ඒවා. සිතුවිලිත් එහෙමයි. සමහර වෙලාවට දැනෙනවා එකපාරට ශබ්දය හින්දා නිකන් තිගැස්සිලා වගේ එනවා. ඒ වගේම ඒ වෙලාවට දැන් ඇස් දෙක වහගෙන ඉන්නේ. නමුත් ඒ වෙලේදී ඊට ඉස්සලා ආලෝකයක් පරිසරයේ තියෙන බවක් දැනුන්නේ නැහැ. නමුත් අර ශබ්දෙත් එක්ක ගැස්සීමත් එක්ක තේරෙනවා ආ දැන් එළිය වැටිගෙන එන්නේ එළියේ. ඒ වගේ දැනීමක් දැනෙනවා. ඒකට ඉතින් කොහොම හරි පැයම ඒ විදිහට ඉඳගෙන මේ සක්මුණි ඉවර කරනවා ස්වාමීන් වහන්සේ.
ඒක ඇත්තටම අර ඉස්සල්ලා එක්කනායක කට උත්තරෙත් මේ ටික තිබුණා. මට ඒක කියන්නත් ඕනේ වුණා. කියන්නේ භාවනා පටන් ගන්නකොට මේක හුස්ම නැත්තම් රූප, මේක වේදනා, මේක සංඥා, මේක සංස්කාර කියලා ඔක්කොම වෙන් වෙන් වෙනවා. රූපත් රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. මේ ඔක්කොම අන්තිමට හැඳි ගෑවිලා යනකොට වෙන්නේ මේව අතර සීමාව නැති වෙන එක. ඒ සීමාව නැතිවීම අප්‍රිය වෙන සුළුයි, ඒකාකාරී වෙන සුළුයි, කම්මැලි වෙන සුළුයි. අන්තිමට හිත ලේසියට කියනවා අරමුණු නැති උනායි කියලා. වෙන්නේ අරමුණු අතර තියෙන අර ඩිස්ටින්ක්ෂන් එක, ඩිස්ක්‍රිමිනේෂන් එක, ඩීලිමිට් වෙච්ච ගතිය ඒ බොඳ වෙලා යන එක. ඒක පෙන්වන්න බෑ අපේ හිතට. ඒක තමයි අපි නිතරම ඔය ලුණු දමදම, උම්මලකට දමදම රස කෑම හදන්නේ ඒකයි. නිරසකම නැති කරන. නමුත් ඒ තමයි නිවනට දොරටුව. ඒ කියන්නේ නිබ්බිදා. ඉතින් නිබ්බිදා විස්තර කරන්න ගියාම අනේක ප්‍රකාර වලින් විස්තර කරනවා. මොකද තහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයාට සිද්ධ වෙන්නේ හැම දෙයක්ම මත ගෑවිලා. නිකන් සද්ද තිබුණාට නිකන් සද්ද රාමුව විතරයි තියෙන්නේ. සද්ද නැහැ. රූපත් තියෙනවා. මේ හැම දෙයකම තියෙන්නේ අර වෙන්කොට අඳුනා ගන්නා ගතිය නැති වෙලා යන එක. ඒක අඳුර, ඒක කියන්නම කැමති නැහැ හිත. නමුත් නොකිය කියවෙනවා. ඉතින් අන්නේකට අනුග්‍රහ කරන්න උගන්වනවා කියන එක හරි අමාරුයි. ඉතින් ඔය ඉස්සලා කියපේ කරන්නයි මේ ආගයකටයි එතෙන්ද ඇවිල්ලා තියෙන්නේ. ඒක බොහොම ඉක්මනට එනවා භවනාවේ. වැඩිහිටි අයට අල්ලන්නම බෑ, පොඩි උන් අල්ලනවා. එතකොට මේ වෙන් කරලා දක්කන වෙලාවේදී ඉන්ද්‍රිය බද්ධ විඥානේ තියෙන්නේ. වෙන් කරලා අඳුරන්න බැරි සියල්ල මත ගෑනට මං දාපු වචනේ අනිද්‍රිය බද්ධ විඥානයක් තියෙන්නේ. ඒක වඩා පිරිසිදු විඥානයක්. එහෙම නැත්නම් චිත්ත tattve මනෝ tattvete පත් වෙන්න හදන. ඒකට තමයි අපි පහින් ගහන්නේ. ඒක නීරසයි කියලා, ඒකාකාරී කියලා, අරක තිබිලා නැතුව ගියා, මේක තිබිලා නැතුණා, මොනවදෝ යනවා කිය කියා කියනවා. ඉතින් ඕක හරියට තේරුම් අරගෙන අනුග්‍රහ කරන්න ඕනේ, අනුග්‍රහ කරන්න උගන්නන්න ඕනේ. ඕකට පොඩ්ඩක් ඔය කම්මැලි වුණත්, නීරස වුණත් ඔය තමයි නිබ්බිදාව කියන්නේ. ඔය තමයි විරාගය කියන්නේ, රාගේ අනිප්පත්ත කියලා. ඔකට අනුග්‍රහ කරන්න කතා කරන්න පටන් ගත්තොත් හිමසගේ රචනෙ වෙනස්. ඒ මනුෂ්‍යගේ සමාජ රටාව වෙනස්. ඒ මනුෂ්‍යගේ රුචි අරුචිකම් වෙනස්. ඒ මනුෂ්‍යට කාටවත් අහන්න දෙයක් නැහැ ඊට පස්සේ. ඒත් ඒකට ප්‍රතික්‍රියා කරන කෙනා තමයි ඒකට හැපි හැපි මේ බාණ්ඩක මේ තිබුණා මේ නැතුණා ඒක තිබුණා ඒක නැතුණා මේක තිබුණා මේක නැතුණා කි කිය. අර දිගට ගහන්නේ ඔක ඇත්තට පෙස්සමක් වගේ තියෙන්නේ. ඔගේ තියෙන්නේ චෝදනා පත්‍රයක්. ඒ මොකද අනිත්‍යයට කැමති නැහැ. විරාගයට කැමති නැහැ. නිබ්බිදාට කැමති නැති. ඒකනේ ස්වභාවේ. ඉතින් ඔය සංසාරයක් කරගෙන ආපු වැඩි ඔය සුමාන දෙකෙන් නැති කරන්න බෑ. නමුත් හොඳ පෙර ගැස්මක් නම් තියෙනවා. අනිත් දවසේ ඔන්නේ බොඳ වෙන තැන, ලොඳ වෙන තැන, එපා වෙන තැන, කම්ම ඒක හරි ඇත්තට ඔය හිතා මේම කියනවට ලේසුණාට කරන්න අමාරුයි. මම මුස්පේන්තු කරවගෙන තමයි ඉන්නේ ඔතෙන්. අන්න ඒකට කැමැති වෙනවා නම්, නිබ්බිදාවට කැමැති වෙනවා නම්, යා ඔය ඔක්කොම හටගන්නේ එකම ප්‍රභවයකින් බව තේරුම් ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වත් රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කිව්වත් ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් ඔක්කොම එකම දේ තමයි එකම මැටි පිට තමයි එක එක මේ මැටි භාජන හදන්නේ. අන්නේ මැටි පිටට යනකොට සියල්ලම එපා වෙනවා. සියල්ල ඒකාකාරී වෙනවා. හැබැයි ඊතර හරි පිරිසිදුයි. ඊතර නික්ලේශී තත්වයක් තියෙන. ඒක ඉතින් ඒකට කෙලෙස් දාන එක තමයි නිප්ප පංචේ ප්‍රපංචේති කියලා කියන්නේ. එයා ඉස්සලා කරණත් මං කිව්වා මම මේ කෙනාටත් කියනවා අසිතට ඔය 256 වැඩමුළුවේ බණයි අගෝස්තු 3 වෙනිදා නිවනේ නිවීම එකයි දැන් කට්ටිය මේ ලියන්න ලැහැත්ති කරලා තියෙනවා ඒක මොකද ඒ තරම් ඒක සමාලෝචනය වෙනවා බොහෝ කරුණු ඒකෙදී අවිතක්ක සමාධියක් ගැන කතා කරනවා අතනදී සලායතන නිරෝධයක් ගැන කතා කරනවා ඉතින් හොඳ වෙලාවට කටුකුරුන් දේශාංශ අපි මෙවට හිත බෝ කරලා තිබ්බ නිසා ලේසි ඒක නිසා ඒක හදලා ඔයගොල්ලන්ගෙත් ඒ බණ සාකච්ඡාවල් පිළිබඳ අදහස් දැනුම් දෙන්න මොකද ඔයගොල්ලෝ එකට සුදුසුයි හැබැයි තාම ඒ සූදානම් මනස ඇවිල්ලා නැහැ ඒ සුදුසු පරිසරයේ පොටෙන්ෂල් එක පොසිබිලිටි එක තියෙනවා කියලා කියන්න පුළුවන් ඒ නිසා දිගටම ඕක කරන ගමන් ඒ අවශ්‍ය මේ ඩිඩක්ටිව් නොලෙජ් එක අවශ්‍ය කරන්නා වූ ඉන්ෆරෙන්ෂියල් නොලෙජ් එක ණය විපස්සනාව සහිත නැත්නම් ඒ සූදානම් මනසකින් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ නිරෝෂ් ගාව තියෙන අපේ පොඩි කාගේ නම අර කකුල තියෙනකොට පියවර එක එක විදියට දාලා ඇන්ගල්ස් තිබුණේ හදලා අන්නේ පුතාගේ නම මොකද්ද?
සවිතු ස්වාමීන් වහන්සේ.
සමිතු.
සවිතු.
එයාට කියන්න ඒකයි ඒ කියන්නේ පියවර තියෙනකොට දැන් මේ කතා කරපු එක නයික විස්තර කරන්න උත්සාහ කරා ඒකයි හුස්මක ඒ වගේ දැක ගන්න පුළුවන්ද කියලා පය තියෙනකොට කරන වැඩපිළිවෙලයි හොඳට විවේකීව බලනකොට හුස්මක් කොහොමද ඇවිල්ලා ගොරෝසු වෙලා නැති වෙලා යනකොට ඒක කකුලේ ප්‍රෙෂර් පොයින්ට් එක මාරු වෙන වගේ දකින්න පුළුවන්ද කියලා බලලා පොඩ්ඩක් හෙල්ප් කරන්න විනාඩි 2ක 3ක වීඩියෝ එකක් හදාගන්න හැබැයි පුළුවන් තරම් අර වගේ චිත්‍ර ඇඳපුවා හරි වටිනවා මම ඒ දරුවගේ නම කියන්නේ නැතුව ගොඩක් කියනවා අපේ නිතුලගේ නම මතකයි මට දැන්
නිතුල ස්වාමීන් වහන්සේ ඒ නිතුල
ඔව් ඒ නිතුල මෙයා සමිතු
එහෙමයි ස්වාමීන් වහන්සේ
එයාටත් කියලා පොඩි වීඩියෝ එකක් හදන්න හැබැයි නිතුලගේ තිබුණ දක්ෂකම ඌ සක්මන පරියන්කේ දෙකම කරා මෙයාගේ සක්මන විතරයි තියෙන්නේ නිතුලත් පටන් ගත්තේ සක්මනින් විතරයි අන්න එක හදලා දෙන්න. එතකොට පොඩි උන් ටික මේ ඉස්සරහට එනකොට අඩු ගන්න නිරෝෂේම එලවන්න පුළුවන් නේ අපිට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි කොහොමද plan කරන් යන්නේ? සවිතුට සවිතුවි තව කීප දෙනෙක් ඉන්න ස්වාමීන් වහන්සේ.
මම plan කරගෙන තියෙන්නේ මේ නිරෝෂේ ලව ගන්න.
එහෙම ඒක තමයි මම දන්නේ. ඒකට තමයි support කරන්නේ මම.
දැන් ඒක තමයි ඔබ දන්නේ නැහැ ඒක. හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම මේ අසිතට වාගේ email එකක් මට එවන්න. මම ඒ videos ඒ ග්‍රාෆිකත් වර මම එවන්න කොහොමද කරේ කරලා තියෙන්නේ වීඩියෝ එක හදන්න ස්වාමීන් වහන්සේ සවිතුරි කියලා
කවුද දැන් උදේ මේ ඊයේ මාස්ටර් ට්‍රේනින් 5th සෙෂන් එකට සම්බන්ධ වුණාද කවුරු හරි ඔය පැත්තේ
සම්බන්ධුන ස්වාමීන් වහන්සේ
ඒකදී ඇත්තට මේ මම සම්බන්ධ වෙච්ච නිසා මම කියනවා ඊයේ වෙනකොට අපි ජාතික මේ පුද්ගලික මට්ටම කොහොමද පන්ති කාමරයේ ස්කෝලින් ගිහිල්ලා ජාතික මට්ටමට ගිහිල්ලා ජාත්‍යන්තර මට්ටමට යනකොට SEL social emotional learning කියන එක අලුත් විෂයක් වශයෙන් අපි ඉදිරිපත් කරා හැබැයි ඒකට ලස්සනට පාදම හැදීගෙන ආවා. එතකොට තාර සම්බන්ධ වෙලා ඒක තිබුණ ඒ මේ උඩින් ඉඳලා බලනකොට චිත්‍රය පෙන්නුවා අපට. එතකොට කිව්වා ඒකට තාම සතිය දාලා නැහැ. ඔය වගේම තමයි මේ UN resolution එකෙත් 17 වෙනි වගන්තියේ sustainable development කියලා තියෙනවා. සත්‍ය නිර්වචනය කරලා තියෙනවා. සත්‍ය කියන වචනේ නැහැ. අපි ඒක දාන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේකෙත් ඔය SEL උගන්වන වෙනුවට කෙලිම සත්‍ය උගන්වපයි ඒක සිද්ධ වෙනවා. ඒක කතා කරනකොට මම මතක් කරලා කිව්වා ඔකට කියන්නේ සත්‍ය මේ therapeutic healing තැන ඉඳලා preventative තැනට යන එක. ඒකට ඒක හරිම ඊස්තටි කඩ ලස්සනයි. මට කියන්න බැරි වෙච්ච පොයින්ට් එක තමයි ඕක කෙරෙන්නේ කරුණාවෙන් නෙවෙයි ප්‍රඥාවෙන්. ඕක කෙරෙන්නේ සම්පජඤ්ඤයෙන්. ඔය තුනේදිම ලෝක ජනතාව පටලවගෙන තියෙන්නේ. ඇත්ත පාර යන්නේ ඕක මේ කරුණාව කියලා හිතා ගන්නවා මේ සෝෂ අනිත්සුගේ හද කම්පණේ තීරුම් ගැනීම. දැන් හද කම්පණේ තීරුම් ගන්න එක තමයි අපේ ස්වභාවය. ඒකයට තිබුණ බාධාව අයින් වෙන්න නම් සම්පජඤ්ඤය දකින්න ඕන self exploration. තමන් සතුටුමත් වෙනකොට ඉබේම මේ මිනිස්සු මේ අනුන්ට හිංස කරන්නේ නැහැ. තමන්ට හිංස කරන්නේ නැහැ. ඉතින් ඒ පොයින්ට්ස් තුන ගත්තා නම් එළියට මම හිතනවා සත්‍යපාසලේ සෑහෙන දුර යන ගමනක් වෙනවා. මං හිතන්නේ අන්නේ අගමිකයෝ අපිත් එක්ක විරුද්ධ වෙයි කියලා. මොකද ඊයේ මේ සිස්ටම් එක කතා කරනකොට බොහෝම උනන්දුවෙන් විශේෂයෙන්ම ඉවර කරුවට පස්සේ අර මේ අර ડોක්ටර් ගිසින්දුව තන්නේ කර කැතලික් කරලා දාලා තිබ්බා. ඉතින් ඒක ගැන මං මේ සම්බන්ධ වුණේ නැත්තම් කාට හරි උනන්දුවක් ඇති කරන්න කරන්නේ. ඒ නිසා අපිට ක්‍රියාකාරී සහයෝගයක් සහ සහභාගීත්වයක් අවශ්‍යයි. බැලුවනම් ඒ කට්ටියට ස්තුතිවන්ත වෙනවා. නැති අයට අපි කියනවා YouTube එකේ දැන්ට සීග්‍රෙන් කට්ටිය බලමින් යනවා. ඒක බලලා ඔයගොල්ලන්ගේ view point එකේ වන්නේ ජාත්‍යන්තරේ ඉඳලා ජාත්‍යන්තර පිටරටවල ඉඳලා සත්‍යපාසල කරන අනුග්‍රහකයන් වශයෙන් ඒ වගේ මෙහෙටන්ට පෙන්ෂන් යවන්නේ ඉන්නේ කට්ටිය ඒ කට්ටිය වශයෙන් කියන්න තියෙන දේ ගැන කියලා යනවනම් හොඳයි අපිට තරහ වෙලා යනවට වැඩිය.
හොඳයි ස්වාමීන් වහන්සේ අපි කියවන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්සේ මට තව මේ ටිකක් අහන්න තියෙන මම කතා කර ස්වාමීන් වහන්සේ මේ ස්ලිප් එකට.
ආව.
ඒගොල්ලෝ කැමති Zoom හරහා සතිපාසලක් කරන්න ඒගොල්ලන්ගේ IT ස්ටුඩන්ට්ස්ලට. මට ඒක මේ සතිපාසල පැත්තෙන් කාත් එක්කද මම කතා කරගන්න ඕන කියන
දැනට මම ඔයාගේ ඊමේල් ඔක්කොම කොපි කරලා තියෙනවා සාගරත් එක්ක. සාගරේ ඉන්නවා නැත්නම් ලක්මාල් ඉන්නවා. ඒ ඔය චන්දිමාල්ගේ බැච්මේට් කෙනෙක් තමයි ලක්මාල්. එතනින් ගියාම සුරංගගෙත් මේ බැච්මේට්. එතකොට මම හිතන්නේ චන්ද්‍රදන හමුදුරන්ට වැඩිය අවුරුද්දක් විතර ජූනියර් කොහෙද. ඒකයි LSEG එකයි ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකයි කනෙක්ට් කරන්නේ දැනට සාගර. ඉතින් මම ওই තොරතුරු සාගරට දුන්නා. දැන් උදේ වැඩ කරන්නේ ලලිත් එක්ක මම හිතන්නේ ලලිත් ගමගේ
දුන්නා. මම ලලිත් ගමගේ
ඉතලා අපිට වැඩ කරන්න උදව් කරන්නේ ගමේ කොල්ලෙක් වගේ නෑදෑයක් වගේ ඉන්නේ චන්දිමාල්. චන්දිමාල් මම හිතන්නේ ඉතින් සීනියර්. එයා ඩීන් එතන.
චන්දිමාල් ඩීන්.
ඔව්.
එමෙසමින.
ගමගේගේ මොකද්ද පෝස්ට් එක CEO කෙනෙක්ද?
ගමගේ CEO.
ඔව්. එතකොට ඒ දෙන්න යාළුවෝනේ.
එදිනඳුරනඳුර.
ඔව් ඒ කට්ටියට කියන්නේ ඔයා පත්තරන් සතිපාසල නියෝජිතයෙක් වශයෙන් මැදිහත් වෙන්න ඒකල ලියන්න අපේ පැත්තේ ලක්මාල් සහ මේ ධම්මසාගර ඉන්නවා. ඒක ලියවලා ඒගොල්ලන්ට හැමදාම නෑනියෝ ෆැමිලියරයිසේෂන් ප්‍රෝග්‍රෑම්. ඒක නිසා ළඟම තියෙන දවසක් යෝජනා කරන්න ඔයා මැදිහත් වෙන්න.
හොඳයි
සාමනේ. සාගර මම හිතන්නේ සාගර කියලා වට දාපු ඊමේල් වල මම මේ සීසී කරලා තිබ්බා තාගරට. එයා ගන්නෙ ගොඩක් අර ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකත් එක්ක ඕකේ සමානකමක් යනවා. අපි හදන ඇප් එකයි අපි හදන වෙබ්සයිට් එකේ මුණත වෙනස් කරන එකයි. මට ඕනේ ස්ලිට් එකෙත් සහභාගීත්වයේ ගන්න. මට ස්ලිට් එකට කතා කරන්න තියෙන ඇත්තට මට සීරියස් පොයින්ට් එකක් නෑ කතා කරන්න. අපි දිස්ත්‍රික් මට්ටමින් දෙන්න හදන මේ සතිපාසල කලාප මට්ටමට යනකොට දිස්ත්‍රික් මට්ටමේ 9යි තියෙන්නේ ලංකාවේ සමාවෙන්න පළාත් කලාප 99ක් තියෙනවා. එතෙන් යනකොම ඩිවයිසස් නැහැනේ අපිට. ඔය හැම කෙනෙක්ලා ආවම දැන් අපේ එක වුණත් බලනකොට ලයින් එක කට් වෙනවනේ. අන්න ඒකට අපිට මොකද්ද හොඳ දැනට යෝජනා තියෙන ටැබ් එකක්. අන්නේ ටැබ් අපි දැන් අද තියෙන හෙට තියෙන මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකේදී අහනවා දැන් 200ක් විතර දැනට සම්බන්ධ වෙන ඉස්ලාම් දවසේ 600ක් 700ක් හිටියා. ඒගොල්ලන්ගෙන් අපි දිස්ත්‍රික්ක වශයෙන් භාෂා වශයෙන් සහ තමන්ලඟ ඩිවයිස් එකක් තියෙන අයගෙන් අපි බෙදලා ලයිස්තු කරලා අපි ඩිපාර්ට්මන්ට් එකට දෙනවා. ඊට පස්සේ අවශ්‍ය වුණොත් සතිපාසලෙන් යන අය ඉන්නවනේ ඔකට ඩිපාර්ට්මන්ට් එක යන අයට බෑ අපිට කරන්න. අපිට ඩිවයිස් එකක් අරන් දෙන්න ඕනේ. අන්න ඕකට මූඩල් එකද හොඳ, මයික්‍රොස් ටීම් එකද හොඳ, Zoom එකද හොඳ කියන එකෙන් දැන් අපි ඉන්නේ Zoom එක කියන තැන. එව්වට අපිට ඕනේ ඔය ලක්මාල්ගෙන් ගමගේලාගෙන් ඩයලොග් එක. ඒක මම හිතන්නේ මට විතර ඩිෆයින් වෙලා නැහැ තව මෙහා ගාව. ධම්මසාගර ගාව. හැබැයි ලක්මාල් දන්නවා. මායි තාරයි මේ දවස්වල කල්පනා කරගෙන යනවා. ඊට පස්සේ ආඩ ගිහිල්ලා අධ්‍යාපන කොට්ටාස වලට ගියොත් 350 ගණක් යනවා. ඊට පස්සේ අපිට යන තියෙන ප්‍රින්සිපල්ස්ලා. ඊට එතකොට ජාතික පාසල් 1000ක් තියෙනවා. අඩු ගන්න ඒක කව කරන්න ඕනේ. ඉස්කෝලේ තියෙන ප්‍රින්සිපල් දවුණු 9500ක්. ඊට පස්සේ ටීචර්ස්ලා 102000ක්. ඉති ඔන්නෝ තැනට යනකම් ওই සිග්නල්ස් නැතිකම, ඩිවයිසස් නැතිකම ටෙක්නොලොජිකලි කොහොමද බලන්නේ කියන එක තමයි අපිට ස්ලිට් එකෙන් දැනගන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ සත්‍ය කියන්නේ මොකද්ද දන්නේ නැතුව, සත්‍ය පාසල දන්නේ නැතුව ඒගොල්ලන්ට අමාරුයි. මේ අපිත් ඇත්තටම මේ අලුතෙන්නේ කරන්නේ. අන්නේ ටික තමයි කතා කරන්න ඕනේ. දැන් උදේ දන්නවා මම මේ කියපු නිසා මේ සම්බන්ධතාවය තිබු. උඹ කිව්වම ගණන් ගන්නවා මිනිස්සු. පිට රටින්ද ලාපු විසිටින් ලෙක්චර් නේ උඹ. අපි මේ ලෝකල් ඉන්න ගමේ ගරාලාමි වගේනේ. ඔට්ටුයිද?
අදේ සමින සම්බල කරන්න නේද?
ඔය එතකොට අරහෙන් දෙයි ඔයාට. හොඳ යාළුවෙක් හම්බ වෙනවා ඔයාට. සුරංග. සුරංගයි මේ කෙල්ලගේ නම මතක නැණි මට. සුරංගගේ වයිෆ් නම චාමිලා. චාමිලාගේ හොඳටම කිට්ටු මේ රාධිකා සත්ත පහකට වැඩක් නැහැ කියපන්. රාධිකාර නායකත්වයේ දීගෙන වැඩ කටයුතු කරාට කරන්නෙම හාෆ් හාටඩ්. කරන්නෙම වමතින් අල්ලලා. කරන්නෙම බබාට ළමයි හම්බ වෙනවා කියනවා. ඔටව යනවයි කියනවා. දැන් ඉන්නවත් දන්නේ නැහැ ලයින් එකේ. සිග්නල් නැහැ කියනවා. ඩිවයිස් එකක් නැහැ කියනවා. මහත්තර බඩ එකක් කොමයි කියනවා. ඌව විතරයි අපිට අහන්න හම්බෙන්නේ රාධිකාවෙන්. ඒස රාධිකා වයින් කළා උදේ දැම්මොත් මොකද වෙන්නේ? ගහගනිද ඔය දෙන්න?
මම ඉතින් මේ විදිහට කරගෙන යන්න ස්වාමිනා.
ගහ ගහපේ රාධිකාට දෙකක් තුනක්. එතකොට උඹේ අඟට දාන්නේ නැත්නම් උඹේ අඟට තමයි මම දාන්නේ. මම ඉතින් ඔය අදින කොනකට ගහන්නේ ගන්නේ මම. අට ඔය බැරි උන් එක්ක බෑ. හැබැයි රාධිකා හොඳ තල්ලුවක් දීලා ස්ථමිලව පත් කරා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා.
අපේ ස්වාමිනා සමම හිතා.
රාධිකා මේකට සම්බන්ධ නැහැ නේද?
රාධිකා නේද?
අද නෑ ස්වාමිනා.
ඉන්නේ. ඒක තමයි මම කියන්නේ. ඉතින් ඔය මොකටයි ඔය මේ සුදු හුරලා අපට. මේ මහා ලොකුවට හිතා ඉන්න රාජිකා මේ ඉස්ලාම් දාග දවසේ පම් බැන්න
රාධිකා
මොකා හරි කමන්නේ ඔකට ධම්ම දින්න කියලා කියන්නේ අපි මේ පෙන්ෂන් ගිහිල්ලා මං කිව්වා ඔක හරියන්නේ නැහැ දික් කතාවද වෙලා දෙවෙනි කතාවද බඳපන් කියලා ඒක කරන්නේත් නැහැ ඉතින් අමාරු වැඩ ගන්න ඒ නිසා උඹලා පොඩ්ඩක් තල්ල නමල ගනිලා
නෝ සෑහෙන සතුටක් දෙනවා ස්වාමීන් වහන්සේ මෙහෙ සතිපසල් වලට නම් රාධිකා
මං දන්නේ මට නම් ගඳක්වත් සූඳක්වත් ඉන්නේ නැහැ මේ පැතර කතා කෙරුවොත් බෑ නෑ ඒක තමයි. ඒ නිසා පොඩ්ඩක් මම බැන්නයි කියලා කියපන් එතකොට හරිනවා.
මොකද ඒ
නේ අපි යනවා ඕන මන් දෙනවා සීට් එක මේ සාගරට නෑ සරණට නෑ. කුසල ආමඳුරන්.
අවසරයි ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අපිට වෙලාවක්
තියෙනවා. වන්දනා කරන්න මං කැල්ලක් ගන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි අපි පටන් ගමු.
දැන් ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් දෙපා නමද මම ආරාධනා කරනවා අද දවසේ ධම්ම දේශනාව
සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කල්‍යාණ දස්සනෝ බිකු කංචන සම්තිබත්තවෝ කින්තේ සමන භාවේන එවං උත්තම වන්නිනෝ රාජා අරහසි බවිතුං චක්කවත්ති රතේ සබෝ චතුරන්තෝ විජිතාවි ජම්බු සන්දස්ස ඉස්සරෝ කතියා භෝගි රාජානෝ අනුයුත්තා භවන්තුතේ රාජාභිරාජා මනුජින්දෝ රජ්ජං කරෝහි ගෝතම රාජා හමස්මින් සේලානි ධම්මරාජා අනුත්තරෝ ධම්මේන චක්කං වත්තේමි චක්කං අපටිවත්තියන්ති. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අදත් අපි මේ ධර්ම දේශනාව සමග තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් පහෝගේ සතිය අපි අලුත් සූත්‍ර දේශනාවක් දිහාවට යොමු වුණා. කලින් ඒ සමිදි සූත්‍රයේ පිළිබඳ කරපු දේශනා කීපේ අවසන් කරලා අලුත් සූත්‍රයක් දිහාවට යොමු වුණා. ඉතින් ඒකේ යම්කිසි දුරක් යම්කිසි පැහැදිලි කිරීමක් අපි සිද්ධ කරගත්තා. ඉතින් අද තව ටිකක් ඉදිරියට යන තමයි බලාපොරොත්තුව. ඉතින් අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් එදා සම්බන්ධ නොවන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ටත් පොඩ්ඩක් පැහැදිලි වෙන්නත් එක්ක මතක් කරගත්තොත් මෙන්න මේ සේල සූත්‍රය කියලා සූත්‍රයක් පිළිබඳ තමයි අපි සාකච්ඡා කරමින් ඉඳියේ. එතකොට මේ අවස්ථාවේදී මොකද්ද සඳහන් වෙන්නේ? මේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා ආගමක වැඩවෙසෙන අවස්ථාවක මෙන්න මේ කේනිය කියන ජටිල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට පැමිණිලා යම් කිසි කතා බහකේ දීලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යම් පැහැදිලි කිරීමක් මේ තැනත්තට කරනවා. මේ දන් දීමේ වගේ ආනිසංස වගේ යම් කිසි පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. ඉතින් මේක කරාම මේ කේනිය ජටිලයා කියනවා භාග්‍යවතුන් වහන්සේ එට දිනේ භික්ෂු සංඝයා සමග මගේ බත ඉවසන සේක්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අමුතු උත්තරයක් තමයි දෙන්නේ. කියනවා කේනිය මේ භික්ෂු සංඝයා මහත් 1250ක් පමණ වෙනවා. ඊළඟට ඔබත් බ්‍රාහ්මණයන් කෙරෙහි බොහෝ පැහැදුණු කෙනෙක් කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා. එතකොට මේ කේනිය ජටිලයා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂු සංඝයා මහ පිරිසක් ඉන්නවා 1250ක් පමණ වෙනවා. ඊළඟට මමත් අර කිව්වා වගේ බමුණන් කෙරෙහි පැහැදුණු කෙනෙක්. නමුත් මම ඔබ වහන්සේට හෙට දිනේ බතට ආරාධනා කරනවා. දෙවැනි වරටත් තුන්වැනි වරටත් මෙන්න මෙහෙම්මම බුදුරජාණන් වහන්සේ කිව්වහම මේ ජටිලයා නැවත නැවත ආරාධනා කරනවා. ඉතින් ආරාධනා කරාම ඔන්න නිශ්ශබ්දතාවයෙන් ඉවසනවා. ඒක දැනගෙන මේ තැනැත්ත තමුන්ගේ ආරාමයට ගිහිල්ලා මොකද කරන්නේ? අර වටපිටාවින් අඳුනන කට්ටිය හිත මිත්‍රයන්ට කතා කරලා කියනවා මෙන්න මෙහෙම ලොකු වැඩක් මම බාරගත්තා හෙට දවසට. ඉතින් ඒ සඳහා ඔබ මට යම් කිසි උදව්වක් වදව්වක් කරනවා නම් අන්න ඒකට සහයෝගය දක්වන්න කියලා මේ පිරිසට ආරාධනා කරනවා. ඉතින් මේ පිරිස මහා විශාලයට ඔන්න දානි සකසනවා, ඊට පස්සේ ආසන සකසනවා, මඩු ගහනවා, ওই විදියට වැඩ කටයුතු දෙනවා. ඉතින් එහෙම වැඩ කටයුතු දෙනකොට මේ කේනිය ජටිලියත් මොකද කරන්නේ? තමුම්ම අන්න බුදු රජාණන් වහන්සේට යම් කිසි ආසනයක් පනවන වගේ වැඩ කටයුත්තක යෙදිලා ඉන්නවා. තියවම ඉන්නකොට මෙන්න මේ සේල කියන බ්‍රාහ්මණ කෙනෙක්, එතන සඳහන් වෙන්නේ මේ තැනත්ත යම් කිසි විදියක බ්‍රාහ්මණ තරුණයන් 300කට පමණ මන්ත්‍ර ශාස්ත්‍ර උගන්වමින්, ඒ බමුණු ධර්මයේ උගන්වමින්, ත්‍රිවේදයේ උගන්වමින් ගත කරන බොහොම උගත් තැනැත්තෙක්, බොහෝ දැනුම් සම්භාරයක් සහිත තැනැත්තෙක්. එතකොට මේ තැනැත්තා එනවා මේ ස්ථානෙට, මේ කේනිය ජටිලයාගේ මිත්‍රෙක්. එතන ඇවිල්ලා කියනවා මේ ඔබ මේ මෙච්චර මේ ලොකු සැරසීමක් කරනවා, ඔබට මොකද්ද එළඹිලා තියෙන අවස්ථාව? ඔබ මේ විදියට බිම්බිසාර රජතුමා සේනාව සමග බතටවත් ආරාධනා කරාද? එහෙම නැත්නම් ආවාහයක් විවාහයක්වත් වෙනවද? එහෙම නැත්නම් මහා යාගයක්වත් ඔබට එළඹිලා තියෙනවද කියලා ඔන්න ඔය විදියට ප්‍රශ්න නගනවා. ඉතින් එහෙම ඇහුවාම මේ තැනත්තා මේ කේනිය ජටිලයා පිළිතුරු දෙනවා, මට මේ විදියට බිම්බිසාර රජතුමා සේනා සමග මම පවරලත් නැහැ, ඊළඟට ආවාහයක් විවාහයක් වෙන්න මගේ බලාපොරොත්තුකුත් නැහැ. නමුත් අර කිව්වා වගේ මහා යාගයක් එළඹිලා තියෙනවා. මොකද්ද මේ යාගේ? මෙන්න මේ බවත් ගෞතමයන් වහන්සේ, මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මෙන්න මේ අපේ ගමේ වැඩ ඉන්න මෙන්න මේ විදිහේ කීර්ති නාමයක් උන්නාන්සේගේ පැතිරිලා තියෙනවා කියලා, අර නවගුණ පාටි කියලා කියනවා. මේ මම හෙට දවස බතින් පැවරුවා, මේ භික්ෂු සංඝයා සමග බුදුරජාණන් වහන්සේ බතින් පවරලා තියෙන කියලා සඳහන් කරනවා. ඉතින් ඕක කිව්ව ගමන් මේ බමුණා යම් කිසි විදිහක සැලීමකට, යම් කිසි විදිහක උනන්දුවකින් මේ කේනිය ජටිලයාගේ විමසා සිටින බුද්ධ කියලාද කියන්නේ? කේනිය එසේ ඇවැත්නි බුද්ධ කියලා තමයි කියන්නේ. දෙවනුවත් අහනවා බුද්ධ කියලාද කියන්නේ කේනිය? එසේ ඇවැත්නි බුද්ධ කියලා තමයි කියන්නේ. දෙවනුවත් අහනවා බුද්ධ කියලාද කියන්නේ කේනිය? එසේ ඇවැත්නි බුද්ධ කියලා තමයි කියන්නේ. ඔන්න මේ වචනෙට විතරයි, වචනේ විතරයි මේ තැනැත්තට ඇහුනේ. මේ තැනැත්ත ඒ කෙනේ කෙරෙන්ම යම්කිසි සද්ධාාවක්, යම්කිසි අදහසක් පිහිටව ගන්නවා. පිහිටවගෙන කියනවා මට වහාම ක්‍රියාන් කියන්න, මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොතනද කියලා. එතකොට කියනවා අන්න අර නිල් වනරොද පේනව නේද අර ඈත තියෙන, අන්න එතන තමයි මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ කියලා සඳහන් කරනවා. එහෙම සඳහන් කරාම දැන් මේ සේල බ්‍රාහ්මණයා යම් කිසි විදියක තමුන්ගේ අර බ්‍රාහ්මණ තරුණයන් පිරිසත් කතා කරගෙන එන්නේ දිසාවට ගමන් කරන. මොකක්ද මේ ගමනට හේතුව මෙන මේ තැනැත්ත තමන්ගේ පොතපතේ තමන්ගේ ආචාර්යවරයන්ගෙන් අහලා තියෙනවා මෙන්න මේ විදිහට බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා. බොහොම කලාතුරකින් තමයි මේ විදිහේ බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ. ඒතර මේ බුද්ධ කියන වචනයෙන් තමයි ඒක අඳුනගන්නේ. කියනවා මෙන්න මේ වගේ කෙනෙක් පහළ වුණොත් මේ තැනැත්තගේ ශරීරයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා ඒ ශරීර විශේෂ අංග ටිකක් පිහිටනවා. ඒ වගේම ඒ වගේ කෙනෙක්ට මාර්ග දෙකයි තියෙන්නේ. එක්කෝ අන්න සක්විති රජ බවට පත් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් කෙලෙස් දුරු කරපු කෙලෙස් වලින් මිදිච්ච බුදු කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. ඔන්න විදිහට මේ කතාව මේ ඉතිහාසයේ මතක් වෙලා තමයි මේ තැනැත්තා මේ විදිහට දැන් හොයාගෙන යන්න පෙළඹෙන්නේ. ඒ පෙළඹුණාට මොකද මේ ගමනට යන්න කලින්ම මේ වනරොදට පිවිසෙන්න කලින්ම තමුන්ගේ අර ගෝලයෝ පිරිසට ආමන්ත්‍රණය කරනවා. ගෝලයෝ පිරිසට ආමන්ත්‍රණය කළා කියනවා මොකද්ද මේ මේ බුදුවරු කියන්නේ හරියට නිකන් අර එකලා වූ සිංහයෝ වගේ විවේකයට කැමති බොහොම දකින්න හමු වෙන්න අපහසු පුද්ගලයෝ. ඒක නිසා මේ තරුණයෝ පිරිස මගේ ගෝලයෝ පිරිස මගේ පිටිපස්සෙන් එනකොට පියම්පිය නගා එත්වා මේ මගේ අඩියටම තමුන්ගේ අඩිය තියතිය එත්වා ඒ වගේම නිශ්ශබ්දව එත්වා ඒ වගේම මම යම්කිසි කතාවක් කරනවාද ඒ බුදුරජාණන් වහන්සේ සමග ඔබ අතුරු කතා නොහෙළත්වා කියලා මෙන්න මේ විදිහට ප්‍රකාශයක් මෙන්න මේ විදිහට අදහසක් මේ තරුණය පිරිසට ලබා දෙනවා. එතකොට බලන්න මේ බ්‍රාහ්මණයා මේ ස්ථානෙට යොමු වෙන්න කලින්ම යම්කිසි විදිහක වටපිටාව හදාගෙන තමයි යොමු වෙන්නේ. තමුන්ගේ ගෝලය පිරිස හික්මවගෙන තමයි යොමු වෙන්නේ. ඉතින් ඔය ඔතන තියෙන ලොකු වටිනාකමක් ඊයේ සතිපාසලේ කතා කරා. අන්න මේ වැඩසටහනේදී කතා කරා මොකද්ද ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ගැන සඳහන් කරා. එතකොට මේ බ්‍රාහ්මණයා බලන්න තමුන්ගේ පිරිසට කොයි විදිහටද ආමන්ත්‍රණය කරන්නේ. කොයි විදිහටද මේ වගේ පුද්ගලයෙක් ගාවට යනකොට කොයි විදිහටද අපි හික්මෙන්න ඕනේ කියන ආමන්ත්‍රණයක් මෙතන සඳහන් වෙනවා. එතකොට ඒක අනේ තැනත්තට දැනටම අදහසක් තියෙනවා. අමුතුවෙන් ආයි හික්මවන දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔය ඒ අදහස සහිතව තමයි මේ බුදුරජාණන් වහන්සේ සමීපෙට යන්නේ. එතකොට කියනවා අර විදිහ එකලා වූ සිංහයෝ වගේ වනේ එකලාව හැසිරෙන සිංහයෝ වගේ තමයි මේ බුදුවරු. එතකොට හමුවීම බොහොම අපහසුයි. බොහොම දුර්ලභයි. ඒක නිසා ඔබ මේ විදිහට හික්මිලා කටයුතු කරන්න කියලා අන්න තමුන්ගේ පිරිසට සඳහන් කරනවා. එතකොට මෙන්න මේ දැනීම මෙන්න මේ දැනුවත් භාවය මේ බ්‍රාහ්මණයට තියෙනවා. තැන නොතැන තෝරා ගන්න හැකියාවක් තියෙනවා. මේ කාත් එක්කද මම ගනුදෙනු කරන්නේ කියන එක තෝරා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි ගොඩ දෙනෙට ඕවා වෙනම පොත්වල ගෙනහලා උගන්වන්න එපේ. නමුත් අන්න මේ යම් කිසි විදිහක අපි ළඟම තියෙන දැනීමක් මේක. පොඩ්ඩක් විවේකීව ඉඳලා බැලුවොත් මේ කියන කතාව මොකද්ද කියලා අඳුන ගන්න පුළුවන්. සිහියෙන් පොඩ්ඩක් ඉඳියොත් මම මේ ඉන්නේ මොන වගේ පරිසරයකද කියලා අඳුන ගන්න පුළුවන්. මම මේ කතාබහට යොමු වෙන්නේ මොන වගේ පුද්ගලයෙක් එක්කද? මම මේ ගනුදෙනු කරන්නේ මොන වගේ පුද්ගලයෙක් එක්කද? මේ අවස්ථාව මොන වගේ අවස්ථාවද? අන්නේ අවස්ථාවට සුදුසු ආකාරයෙන් මම කටයුතු කරන්නේ කොහොමද කියන දැනුවත් භාවය අපි තුල තියෙනවා. එතකොට ඒක භාවනා කරලා එන දෙයක්ද කියලා ඇහුවොත් අමුතුම ප්‍රශ්නයක් තියෙනවා. මට තේරෙන විදිහට සමහර විට කෙනෙක්ට තේරෙන මනුස්සයට තේරෙනවා නැති එකාට මොන කර මොක කරත් තේරෙන්නේ නැහැ. එතකොට අන්නේ දැනුම අන්නේ ප්‍රඥාව කියලා අපිට කියන්න පුළුවන්. ඒ දේ මෙන්න මේ බ්‍රාහ්මණයට මේ තරුණයෙ පිරිසට කරන ආමන්ත්‍රණයෙන්ම තියෙන බව තේරෙනවා. එතකොට සඳහන් කරන මෙන්න මේ විදිහට ඉක්මිලා අපි කටයුතු කරමු. මේ විදිහට නිශ්ශබ්ද භාවයකින් කටයුතු කරමු. මොකද මෙන්න මේ අපි යොමු වෙන්නේ අපි එළඹෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකට කියලා තමයි බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න යන්නේ. එතකොට දැන් අපි බලන්න දැන් අපි සාමාන්‍යයෙන් මිනිස්සු එක්ක නෙට්වර්කින් කියනවා නේද? සෝෂලයිසින් කියනවා. ඔයාලට හරි කැමතිනේ. එතකොට අපි ගිහිල්ලා මේ වගේ පරිසරයකට ගිහිල්ලා එළඹිලා මොකද ගොඩක් වෙලාවට කරන්නේ කියලා බැලුවොත් අපේ වර්ණාව තමයි අපි ගහන උත්සාහ කරන්නේ. අපේ කතන්දර ටික තමයි අපි කියන්න උත්සාහ කරන්න. එතකොට අර ඉස්සර දේශපාලන සාකච්ඡාවට කට එන ප්‍රසිද්ධ තැනත් එක් කියනවා මොකද මේ තැනත්තර කතා බහ කරන්න දෙන්නේ නැහැ, අනු ගණන් වල කතා කරන්න දෙන්නේ නැහැ. එච්චරට වටපිටාව බොහොම අඳුරුයි. නමුත් මේ තැනත්තා කියනවා මම මගේ බොරුව කියා ගන්න දෙන්නකෝ, මගේ වෙලාවේදී මගේ බොරුව කියා ගන්න දෙන්න, ඊට පස්සේ ඕගොල්ලෝ ඕන එකක් කියන්න කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඒ වගේ මෙන්න මේ අපි ගොඩක් වෙලාවට මේ මිනිස්සු ආශ්‍රය කරන්න ගියාට, නෙට්වර්කින් වලට ගියාට ගොඩක් වෙලාවට ඇහුම්කන් දෙනව වෙනුවට අපේ පචේ කියලා ගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට කතාවේ විවරයක් නැහැ. කතාවේ විවරයක් නැහැ. ගිහිල්ලා වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා තමුන්ගේ මතයක් සනාථ කරන්න උත්සාහ කරනවා. තමුන්ගේ ගුණ වර්ණා, තමුන්ගේ කෙරුවාවල් ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. නමුත් මේක විතරද මේ නෙට්වර්කින් වල තියෙන්නේ? මේක විතරද මේ කතා බහක තියෙන්නේ කියන වෙනස අපි තුල අපි ඇති කරගත යුතුයි. ඉතින් මෙහෙම මම කිව්වට මොකද, මගෙත් තියෙන ඔය ලෙඩේම. මමත් කතා කරන්න ගියාම ඇහුම්කන් දෙනවා වෙනුවට කතාවට තමයි වැඩිය බර. එතකොට නමුත් මේ කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට, කෙනෙක් එක්ක කතා බහ කරනකොට ඇහුම්කන් දීමත් ඒකේ ලොකු කොටසක්. එතකොට ඒ කොටස අපි හෙමිහිට අමතක කරලා දානවා. ඒ කොටසට අපි වටිනකමක් දෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ බ්‍රාහ්මණයා එක්තරා විදිහක මේ ඇහුම්කන් දීමට සූදානම් වෙලා තමයි මෙතෙන්ට යන්නේ. තමුන්ගේ වර්ණාවවත් මෙන්න බලන්න මට ඉන්න ගෝලියෝ පිරිසක්, මේ ගෝලියෝ පිරිස මේ වගේ දක්ෂයෝ කියලා කියන වෙනුවට අන්න මේ පරිසරයට ඇහුම්කන් දීමක අදහසින් යන්නේ. අර අපි කලින් දවසක කිව්වා මොකද්ද මේ නිහඬ භාවයේ හඬ තියෙන පරිසරයකට තමයි යන්නේ කියලා. ඒ නිහඬ භාවයේ හඬ අඳුනගත්ත පරිසරයකට තමයි යන්නේ කියලා. අන්න ඒ වගේ මේ තැනැත්තා ඇහුම්කන් දීමට සූදානම් වෙනවා. මෙන්න අපේ ජීවිතවල නැතිම දෙයක්. ඔය පාවුල් වල තියෙන ප්‍රශ්න තියෙනවනම් නෝක මත පදනම් වෙලා සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ කෙනෙක්ව ආශ්‍රය කිරීමේදී යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවනම් නෝක මත පදනම් වෙලා තියෙනවා. එතකොට අපිට යොමු වෙන්න පුළුවන් නම් එක්තරා විදිහක මේ ඇහුම්කන් දීමකට, කෙනෙක් එක කතා කරනකොට එතනත්ට ඇහුම්කන් දෙන්න අපි සූදානම්ද? ඊළඟට අපි හිතමු නන්න අඳුරන කෙනෙක් වෙන්න පුළුවන්, අඳුරන කෙනෙක් වෙන්න පුළුවන්. අපි මේ කතාවට එළඹෙනකොටම සමහර විට අප්‍රිය දානවන පුද්ගලයෙක් නම් මේ තැනත් පිළිබඳ යම් කිසි හැඟීමක් අපේ හිතේ මතුවලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට මේ තැනත් පිළිබඳ අප්‍රසාදී හැඟීමකින් තමයි මේ කතාවට එළඹෙන්නේම. අපි එක්තරා විදිහක ජජ් කරනවා මේ තැනත්ත මේක තමයි කියන්න හදන්නේ, මේක තමයි මේ තැනත් මේ ප්‍රකාශ කරන්න හදන්නේ කියලා. අන්න හොරාට කලින් කෙහෙල් කැන වැට පැනල ඉවරයි. නමුත් අපි විවෘත මනසකින් පොඩ්ඩක් මේ මොකද්ද කියන්නේ කියලා ඇහුවොත් සමහර විට අපි නොදන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ අඳුරු හැඟීමක් සහිතව කටයුතු කරන මේ පුද්ගලයා පිළිබඳ යම්කිසි එළියක් අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඕකෙම අනිත් පැත්තක් තියෙනවා. තව සමහර විටක අපිට ප්‍රසන්නයි, අපිට ප්‍රියයි කියලා හිතන එක්කෙනෙක් එක්ක කතාවට අපි එකතු වෙනකොටම අපි මේ තැනත්තා කියන දේ බාරගෙන ඉවරයි. සමහර විට මේ තැනත්තා පාප මිත්‍රයෙක් වෙන්න පුළුවන්, වැරදි දෙයකට යොමු කරන වෙන්න පුළුවන්. නමුත් අර ජජ්මන්ට් එක නිසාම මොකද වෙන්නේ, අපි ඒක බාරගෙන ඉවරයි කතාවට යොමු වෙනකොට. නමුත් අන්න පොඩ්ඩක් ඒ ජජ්මන්ට් එක පැත්තකින් තිබ්බොත් ප්‍රිය වේවා අප්‍රිය වේවා මේ කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ පොඩි අදහසක්, පොඩි හැඟීමක් අපේ හිතට නගා ගන්න පුළුවන්. ඊළඟ මේ කියන එක පිළිබඳ යම්කිසි විදිහක අපිට මේ කියන දේ නිවැරදිව ප්‍රකාශ කරන්න මෙතනත්තර යම්කිසි උදව්වක් දෙන්න පුළුවන්. අපේ අදහස මැද්දට ඔබන වෙනුවට පොඩ්ඩක් අපි නිකන් උනන්දු කරනවා මෙතනත්තව. මේ විදිහට යම්කිසි කරන ප්‍රකාශය පිළිබඳ කරුණු පැහැදිලි කරගන්නවා අපි තැන මේ තැනත්තගේ. මොකද්ද මේ කියන්නේ, ආහා එහෙමත් වුණාද වගේ අනේ යම්කිසි කරුණු පැහැදිලි කිරීම කර ගැනීමක්, මේ තැනැත්තගේ කතාවේ නොකිය වෙන තැන් ටික අසා ගැනීමක් වගේ දෙයක් අපිට සිද්ධ කරන්න පුළුවන්. ඉතෝක කිව්වහම සමහර කෙනෙක් හිතෙන්න පුළුවන් කවදාවත් කතා කරලා ඉවර නොවන පුද්ගලයොත් ඉන්නවා. ඉතින් ඒ වගේ කට්ටියත් එක්ක මේ වගේ කතාවට ගියොත් ඉතින් අමාරුයි. නමුත් තමුන්ට යම් කිසි දියක ආශ්‍රය කරන්න ලැබෙන, තමුන්ට නිතර නිතර ගනුදෙනු කරන්න ලැබෙන කෙනෙක් එක්ක, සමහර විට පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, දූ දරුවෙක් වෙන්න පුළුවන්, අන්න කියා ගන්න විදිහක් නැතුව කියා ගන්න දේවල් ගොඩක් තියෙනවා. නමුත් ප්‍රශ්න ගැටලු ගොඩාක් සහිතව කටයුතු කරනවා. සමහර විට දෙමාපියොත් එක්ක කතා කරන්න විදිහක් නැහැ. සහෝදර සහෝදරියෙක් කතා කරන්න විදිහක් නැහැ. ඥාතීන් එක්ක කතා කරන්න විදිහක් නැහැ. ඉතින් ඔන්න වෙන ගැටලුව. අර අහන්න කෙනෙක් නැහැ. දැන් අපි අර 16 ඉඳලා උඩට ඒ ඕ ලෙවල් ඒ ලෙවල් යුනිවර්සිටි වගේ ඒ තරුණ දරුවන්ට කරන සතිපාසල වැඩසටහනේදී හැමදාම මේගොල්ලොන්ට මේ කතා කරන්න මේ තමුන්ගේ ප්‍රශ්න ගැටලු කියාගන්න විදිහක් නැතුව ඒ විදිහේ අවස්ථාවක් නැතුව ඒ විදිහේ කෙනෙක් නැතුව තමයි ඉඳලා තියෙන්නේ. ඉදිරිපත් වෙන ගොඩාක් දේවල් බැලුවාම මේ මේ උත්තරයක් දෙන්න ඕනේ නැහැ. නිකන් පොඩ අහගෙන ඉඳියාම ප්‍රමාණවත්. මොකද උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නත් නෙමෙයි එතන තියෙන්නේ. ගෙදර දොරේ අම්මා තාත්තාගේ ප්‍රශ්න, වෙන වෙන සම්බන්ධකම් පවත්වන ඒගොල්ලෝ ඒ වගේ ප්‍රශ්න, එහෙම නැත්නම් ගෙදර දොරේ වෙන කටයුතු කරන්න බෑ තමුන්ට තියෙන මානසික ප්‍රශ්න, වෙන වෙන කෙනෙක්ගෙන් ඇති වෙච්ච පීඩාවල්, කුඩා කාලේ වෙච්ච අකරතැබ්බ, ඔන්න ඒ වගේ දේවල් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. එතකොට අර ප්‍රකාශ කිරීම තුළින්ම යම් කිසි විදියක සහනයක් විවේකයක් මේ පිරිසට මේ පුද්ගලයන්ට ගැළපිලා එනවා. ඒ විදියේ සහනයක් විවේකයක් අර අහගෙන ඉඳීම තුළින්ම මත වෙලා එනවා. එතකොට තේරෙන්නේ නැහැ අපිට ඇයි මේ තැනත්තාගේ වටපිටාව අපිට මෙච්චර ප්‍රිය, මේ පුද්ගලයා එක්ක ගිහිල්ලා කතා කරන්න අපිට මෙච්චර ප්‍රිය මොකද කියලා අපිට තේරෙන්නේ නැහැ. මේ තැනත්තා වැඩි ප්‍රතිචාරයක් වැඩි විස්තරයක් අපිට කියන්නෙත් නැහැ. නමුත් මේ තැනත්තාගේ හමුවට යාම තුළින්ම එක්තරා විදිහක සහනයක් විවේකයක් අපේ ජීවිතවලට පහසුවක් මත වෙලා එනවා. අපේ කියන කතාව අහගෙන ඉන්නවා. ඒක පිළිබඳ යම් කිසි විදිහක අඹ පාපකාරකාරයෙක්, කර්මකාරයෙක්, පාපියෙක් කියලා ඒ විදිහට යම් කිසි ලේබල් ගැහිල්ලක් මේ තැනත්ත කරන්නේ නැහැ. ඒ විදිහට මාට සීල් තියෙනවා ඔබට සීල් නැහැ කියලා ඒ විදිහේ ලේබල් ගැනීම ගැහිල්ලක්, ඔබ අපරාධකාරයෙක් කියලා එහෙම ලේබල් ගැහිල්ලක් මේ තැනත්ත කරන්නේ නැහැ. ඒ වෙනුවට අර අපරාධයක් ගැන කිව්වත්, තමුන් කරපු අකටයුත්තක් ගැන කිව්වත් විවේකීව අහගෙන ඉන්නවා. විවේකීව අහගෙන ඉන්නවා. අහෙම දෙයක් උත් උනාද කියලා විවේකීව අහගෙන ඉන්නවා. දැන් අර අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ ගාවට ආපු අවස්ථාවේ පියා ඝාතනය කළා. පියාගේ රජකම උදුරගෙන අර විදිහට බුදුරජාණන් වහන්සේගේ බොහොම පැහැදිලිලා ඉඳිය රජතුමාගෙන් රජකම උදුරගත්ත පුත්‍රයා තමයි මේක ඉන්නේ. ඒතර මේ තැනත්තා බොහොම වෙහෙසට පීඩාවට බඩ දැවිල්ලකින් කටයුතු කරන කෙනෙක්. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනවා යම් කිසි අවස්ථාවක අපේ මේ වගේ පොහේ දවසක අපිට කතා බහ කරලා හිත සනස ගන්න සාස්ත්‍රුන් කෙනෙක් නැද්ද කියලා තමයි හොයාගෙන එන්නේ. එතකොට අනිත් කට්ටිය ගාවටත් ගිහිල්ලා තියෙනවා. ගියාට සාහනයක් ලැබිලා නැහැ. ඊළඟ මේ තැනත්තාගේ ප්‍රශ්නේ තමයි මෙන්න මේ ජීවිතයේදී ලැබිය යුතු ප්‍රතිපදාවක ඵලයක්, මේ ජීවිතයේදී ලබන්න පුළුවන් සාහනයක් පිළිබඳ තමයි අහන්නේ. මොකද අතීතේ මතක් කරොත් අන්න පියා මරපු එක සිහියට නැගෙන්න පුළුවන්. අනාගතේ මතක් කරොත් මම දැන් යන්න තියෙන තැන මැරිලා සිහියට නැගෙන්න පුළුවන්. අපායට නියත වෙලා තියෙන්නේ එතකොට මේ තැනත්තා. අන්න ඒ වගේ අවස්ථාවක අහනවා මෙන්න මේ ජීවිතයේදී මේ වර්තමාන මොහොතේදී ලබන්න පුළුවන් පැවිද්දේ ඵල, එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවක ඵල කියලා තමයි අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ බඩ දැවිල්ල නැහැ. හොඳට නිින්ද යනවා. අන්න ප්‍රතිපදාවක ඵල. ඊළඟට මේ විවේකීව කල්ගත කරන්න පුළුවන්. පැවිද්දෙන් නම් ගරුබුහුමන් ලැබනෝ නිකන් කන්න බොන්න හම්බ වෙනවා. අන්න ඕවා තමයි මේ ජීවිතේදීම ලබන්න පුළුවන් ඵල. එහෙම කියලා තමයි පටන් ගන්න. එතනින් පටන් ගන්න ටිකෙන් ටික අන්න මේ තමුන්ගේ ප්‍රතිපදාවක් වඩනකොට මේ හිත මෙහෙම බොහොම පහසු තත්ත්වයකට, සැහැල්ලු තත්ත්වයකට, එලිමහණියකට ආවා වගේ තත්ත්වයකට පත් වෙනවා කියලා අන්න මාර්ගයක් පෙන්නනවා. එතන මේ ජීවිතේදී ලැබිය යුතු ඵල අන්න බඩ දැවිල්ලෙන් ඉන්දියාන එකෙන් තමයි පටන් ගන්න. කන්න බොන ලැබෙන එකෙන්, විවේකීව ඉන්න පුළුවන් එකෙන් තමයි පටන් ගන්න. එහෙම පටන් ගන්න කතා කරගෙන ගියාම මෙන්න මේ විදිහේ බොහොම හොඳ විදිහේ අපි කියන දේ අසන්නෙක් ගාවට ගියාම, බුදු කෙනෙක් ගාවට ගියාම අන්න මේ තැනත්තා ඉබේම තමුන්ගේ හිතේ වද දෙන ප්‍රශ්නෙත් ඉදිරිපත් කරනවා. තමන්ගේ හිතට කරදර බාධක ඇති කරපු ප්‍රශ්න ඉදිරිපත් කරනවා. කියනවා භාග්‍යතුන් වහන්ස, මම මෝඩේට හරියන, මුලා වූ පුද්ගලයට හරියන, අදමේට හරියන වැඩක් කරා. මොකද්ද කරපු වැඩේ? මම ධාර්මික රජ වූ මගේ පියාණන් බලලෝභෙන් ඝාතනය කරා. ඝාතනය කළා, අන්න ඒ රාජ්‍ය මම පැහැර ගත්තා කියලා තමුන්ගේ පාපය අන්න අර වගේ හොඳ විදිහේ ඇහුම්කන් දෙන්නෙක් ඉදිරියේ අන්න තමුන්ගේ පාපේ ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ඉදිරිපත් කරාම අන්න මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඔබ ওই විදිහේ ප්‍රකාශයක් කරා. මෙන්න මේ වරද වරද විදිහට දැකීමක් ඔබ සිද්ධ කරා. අන්න ඒක මේ ප්‍රතිපදාවේ උතුම් බවක්, මේ ප්‍රතිපදාවේ ඉදිරියක්, මේ ප්‍රතිපදාවේ ගැඹුරක් කියලා සඳහන් කරනවා. වරද වරද විදිහට දැකීම. ඒක මෙච්චර කාලයක් හංගගෙන ඉඳියා, තමන්ගේ හිත තුළ ගොනු කරගෙන ඉඳියා. නමුත් අන්න වරද වරද විදිහට දකිනවා. ඒ දැකීම ප්‍රතිපදාවේ ඉදිරියක් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට එක්තරා විදිහක මේ වගේ කතාවක් අපි ළඟට ඇවිල්ලා කුවනම්, අපෝ උඹ නම් මහාම කාලකන්ණී, උඹ අපාගත වෙයි කියලා, අන්න ඒ විදිහේ උඹ නිරයට නියම වෙච්ච එකෙක් කියලා තමයි අපි ප්‍රතිචාර දක්වන්නේ. දැන් මේ විශේෂයෙන් මේවා කරන කට්ටියට ඔයගේ ප්‍රතිචාර හරියට තියෙනවනේ. ගෙදර ඉන්නේ උන් පාප කර්මකාරයෝ, මේ පව් කරන උන්, මේවා කරන උන් කියලා තියෙනවා. වැඩි ඕනේ අපේ අම්මටත් තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? අන්න දැන් පුතා පැවිදි වෙලානේ. දැන් මෙච්චර කාලයක් ආශ්‍රය කරපු යාළුවා ආශ්‍රය කරන්න බෑ. රකින්න සීලකුත් නෑ. ඒක වෙනම කතාවක්. ගිහිල්ල කියනවා අන්න මෙයා මහ පාප කර්ම කරන එක්කෙනෙක්. මේ කිනි දුල්ල වාරන් දානවා මේ භූමි තෙල් වල කියලා ඒ මනුස්සයත් එක්ක බැනගෙන කරගෙන ඔන්න තරහ වෙලා ගෙදර එනවා. පුතා පැවිදි වෙලා හින්දා අන්න ඔයගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් එතකොට අපි ළඟට ඇවිල්ලා මේ වගේ කතාවක් කියවනම් අපි මොන වගේ පිළිතුරක් දෙයිද? නමුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි බලන්න අන්න මේ විදිහේ මේ තනත්තගේ තියපු පාප කර්ම පිළිබඳ මේ තනත්තට ගරහනා වෙනුවට සඳහන් කරනවා. අන්න මේක වැරදි තමයි. නමුත් අන්න වැරද්ද වැරද්ද විදිහට දැකීම මේ ප්‍රතිපදාවේ ඉදිරියක් කියලා තමයි මේ රජතුමාට පිළිතුරු දෙන්නේ. ඉතින් ඒ සහානය තුළින්ම අන්න මේ රජතුමාට යම්කිසි තමුන්ගේ අර හිත තුළ කියාගන්න බැරි වෙලා තියෙන ප්‍රශ්න විවේකීව විසඳෙන ගතියක්, කොහේ යන්න වුණත් මේ වර්තමාන මොහොත අනුමෝදන් වෙන්න පුළුවන් ගතියක් පොඩක් මතුවෙලා එනවා. එතකොට අපි හිතනවා අපේ මේ මානසිකත්ව තව කෙනෙක්ට තේරුම් කරන්න පුළුවන් වෙයි කියලා. බුදුවරයෙක් සමීපයට ගියොත් යම්කිසි විදිහක තේරුම් කිරීමක් ওই විදිහට කරන්න පුළුවන්. නමුත් මේ ඇතුළත තියෙන මානසිකත්ව ඇත්තටම අපි මේ පිරිස් අතර ඉන්දියට මේ පිරිසක් එක්ක ඉන්නවා, මගේ ඥාති මිත්‍රාදීන් එක්ක ඉන්නවා, මගේ පවුලේ පිරිස් එක්ක ඉන්නවා කියලා ඉන්දියට මොකද ගන්න? අපි ඇත්තටම අපේ හිතෙන් සදාකාලිකව තනි වෙච්ච මිනිස්සු. ඔය හැඟීම් දැනීම් කියලා පැහැදිලි කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ තැනත්තාගේ හිතේ මේක බොහෝම ස්ථිර හැඟීමක්, මේක බොහෝම වටිනා හැඟීමක්. නමුත් තව කෙනෙක්ට ඒක වටින්නේ නැහැ. තව කෙනෙක්ට වටින්නේ නැහැ. දැන් අර එක්කෙනෙක් කියනවා, මොකද්ද මගේ ජීවිතේ මතුවෙච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි, ලොකුම ඉෂුව එකක් තමයි මේ කම්පියුටර් වලට ඇබ්බැහි වෙච්ච තැනැත්තෙක් මේ කියන්නේ. මොකද්ද කියනවා, මගේ ජීවිතේ මතුවෙච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි මේ YouTube වල රේටින් සිස්ටම් එක. ඉස්සර තිබුණේ 1 ඉඳලා 10 වෙනකන්, පස්සේ ඒගොල්ලෝ ලයික්ස් ඩිස්ලයික්ස් කියලා වෙනස් කරා. thumbs up thumbs down කියලා වෙනස් කරා. මෙන්න මේක තමයි මගේ මේ ජීවිත කාලෙ මතුවෙච්ච ලොකු ප්‍රශ්නයක්, ගැටලුවක්. මම ඒ වෙනස් කිරීම කැමති නැහැ කියලා මේ තැනත්තා කියනවා. එතකොට කියපු එකා කියනවා, අයියෝ ඔකට ඔච්චර දඟලන්න ඕනේද කියලා හැක හැක ගාලා hina වෙනවා. hina වුණා මේ තැනත්තා කියනවා, ඔබට ඒක ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් මට මේ විදිහේ ප්‍රශ්නයක්. මම ඔබට මගේ ප්‍රශ්න පිළිබඳ විවෘත වුණා. ඔබ මට hina වුණා. එතනින් අපි දෙන්නගේ මෙන්න මේ කතා බහ අවසන් වෙනවා, මේ වෘත්ත භාවය අවසන් වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට අන්න ඒ තැනත්තට ඒක ප්‍රශ්නයක්. අපිට බැලුවා මෙතන මේ මොකද්ද මේ කියන ගොන් කතාව කියලා. නමුත් අන්න ඒ තැනත්තාගේ මානසිකත්වයට අනුව ඒක වටිනා කියන ප්‍රශ්නය. එතකොට මේ අපේ හිත ඇතුලේ ඇත්තටම අපි සදාකාලිකව තනි වෙච්ච මිනිස්සු. ඉතින් මේ ධර්මයක් පහළ වුණාම, බුදුවරයෙක් පහළ වුණාම අපිට මේ ධර්මයේ නාමයෙන්, බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් මෙන්න මේ විදිහේ පාපෝච්චාරණයක් වගේ, මෙන්න මේ විදිහේ තමුන්ගේ ඇතුළත තියෙන ප්‍රශ්න ගැටලු පිළිබඳ ප්‍රකාශයක් සිද්ධ කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ ප්‍රකාශයක් සිද්ධ කළා අර විදිහට තමුන් පාපකර්ම පාපියෙක් කියලා ලේබල් ගහන්න නැති, එහෙම නැත්නම් බොහොම හොඳ පුද්ගලයෙක් කියලා, දිව්‍ය ලෝක යන කෙනෙක් කියලා ලේබල් ගහන්න නැති විදිහේ පිළිතුරක් අපිට ලබන්න අවස්ථාවක් තියෙනවා. ඕක තමයි මනුස්ස ස්වභාවය. ඕක බාර ගන්න, ඔය හැඟීම් දැනීම් බාර ගන්න, ඕක තමයි ඔබගේ නියම ස්වභාවය කියලා එන්නේ වචනේ ප්‍රකාශ කරන්න පුළුවන් අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා අන්න බුදුවරයෙක්ගේ පහළවීම තුලින්. අර විදිය හොඳට මේ වචනේ කියන වචනේ අහන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් පහළ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කතාව කියලා තමයි මේ තැනත්තා මේ බුදුන්ගේ ඉදිරියට මේ පිරිස එක්කගෙන යන්නේ. මේ විදියට සූදානම් වෙලා අර විදියට සෝෂල් ස්කිල්ස් ඇති කෙනෙක් තමයි මේ බ්‍රාහ්මණය. දැන් අපි ගිය සතියේ මතක් කරා මොකක්ද අන්න දරුවෙක්ව යාළු කරගන්න. දරුවෙක්ව තමුන්ට සමීප කරගන්න. මේ දරුවෙක් සාමාන්‍ය වැඩිහිටි වල්ලනවා වගේ අල්ලන්න බෑ. එතකොට මේ සෝෂල් ස්කිල්ස් වල තියෙන උපරිම අමාරුම චැලෙන්ජ් එක තමයි අන්න දරුවෙක් කොහොමද අවුරුදු දෙක තුනක දරුවෙක් යාළු කරගන්නේ. එතකොට ඒ විදිහේ කොහොමද ඇඳිනීමක් කරගන්නේ? එයාගේ ඒ මානසිකත්වයට අපි එළඹෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට මේ ප්‍රතිපදා වඩන කෙනෙක් ඇත්තටම අන්න ඒ වගේ වර්තමාන මොහොතට එළඹිලා දරුවෙක් වගේ එළඹීමක් සිද්ධ කරන කෙනෙක්. එතකොට ළමා මානසිකත්වයක් කියලා කිව්වට ඒක තමයි නියම මානසිකත්වය. ඒ දරුවෙක් ලබන දරුවෙක්ගේ තියෙන හැඟීම් දැනීම. එතකොට ප්‍රතිපදා වඩන්න වඩන්න මේ විදිහට අධ්‍යාත්මික පැත්තක් වැඩෙන්න වැඩෙන්න ඒ තැනත්තා එක්තරා විදිහක කුඩා දරුවෙක් වගේ බොහොම විවේකීව කටයුතු කරන කෙනෙක්. ආඬන වෙලාවට ආඬනවා, hina වෙලා වෙලාවට hina වෙනවා. මුකුත් හිතේ දරාගෙන ඉන්නේ නැහැ. ඒ වෙනුවට අපි මොකද කරන්නේ? දෙන්නම් උඹට කියලා ඔන්න බරක් මල් ඇතුළට දාගන්නවා. එහෙම නැත්නම් අන්න මේක නැවත කරන්න ඕනි කියලා hina වෙන වෙලාවේදී මල්ලක් ඇතුළට තව එකක් දාගන්නවා. දිනර මල්ලේ බරටම මේ තැනත්ත බිමට පාත් වෙනවා ටික දවසක් යනකොට. නමුත් දැන් අර විදිහේ විවේකයෙන් දරුවෙක් වගේ අඬන වෙලාවට අඬලා, hina වෙන වෙලාවට hina වෙලා, තමුන්ගේ හිතේ තියෙන ප්‍රශ්න ගැටළු ඒ වෙලාවේ කියලා පිට කරලා අන්න ඒ විදිහට ඉන්නවා නම් ඒ තැනත්ත ඇත්තටම ළමා මානසිකත්වයක් තමයි. ඒ මානසිකත්වේ තමයි අපි මේ ටාගට් කරලා තියෙන්නේ බැලුවාම. දැන් මේ සතිමත් බව වඩලා 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 ගිහිල්ලා කොහෙද නතර වෙන්නේ? ඔන්න ඒ වගේ ළමා මානසිකත්වයකට තමයි. එතකොට අපි ගිව්වාගේ සති අනර මහා දාර්ශනිකය කියලා බටහිර ලෝකේ අඳුරන තැනත්ත මොනවා දන්න දාරුව පිටේ තියාගෙන ලුණු 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 කියනවා. මේ ජීවිතේ අන්තිම කාලේ මුල් කාලෙත්නේ මේ කියන්නේ මොකද්ද? අන්න විවේකීව මෙන්න මේ වගේ මේ වටපිටාව පිළිබඳ ස්කිල් එකකින් කටයුතු කරන්න පුළුවන් ස්වභාවයක් ඒ තැනත්තට මතුවලා ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොම කොහොම හරි ඔන්න ඔය විදිහට මේ බ්‍රාහ්මණයා තමුන්ගේ ගෝලය පිරිසත් සහිතව බුදුරජාණන් වහන්සේ ඉදිරියට එළඹෙනවා. එළඹිලා හොඳ සතුටු කතාවක් කළා, කතා බහක් කළා. වඩා මොකද කරන්නේ? පැත්තකින් වාඩි වෙනවා. වාඩි වෙලා මේ තැනත නිශ්ශබ්දව යම්කිසි නිරීක්ෂණයක් කරනවා. එතකොට අද ලෝකේ හැටියෙන් නම් මේ මොකද මේ නිකන් ක්‍රීපි විදියට මේ බලා ඉන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. නමුතු බැල්මකින් බලනවා. බලන්නේ මොකද්ද? මෙන්න මේ ශරීරයේ මේ කියන විදියට 33 මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා තමයි බලන්නේ. එතකොට මේ 33 මහා පුරුෂ ලක්ෂණ වලින් අන 30ක් බාහිරයට පෙනෙන දේවල්. නමුත් දෙකක් තියෙනවා බාහිරයට නොපෙනෙන දේවල්. දිව පිළිබඳ එක ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම පුරුෂ ලිංගය පිළිබඳ එක ලක්ෂණයක් තියෙනවා. එතකොට අන මේ තැනත්ත 30ක් දැකලා ඔන්න තාමත් සැක කරනවා මේ ඉතුරු දෙක තියෙනවද දන්නේ කියලා. ඉතින් මේ වගේ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අන්න පැහැද මේ දැන් කියලා හිතෙන් දැනෙනවා. මේ තැනත්ත ස්ථීරව පහදින්නේ නැහැ. ස්ථීරව සද්ධාව පිහිටව ගන්නේ නැහැ. මෙන් මොකද්ද හේතුව? අන්න අර දෙකක් දකින්න තියෙන නිසා. ඉතින් ওই දෙක පෙන්වන එක තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. ඉතින් ලියනකොට පොතේ සබ්බෙ විදියට ලියලා තියෙනවා 이르දියක් කරා මේ විදියට පුරුෂ ලිංග. ඒ තැනත්තට විතරක් පේන 이르දියක් කරා කියලා. නමුත් ওই වගේ 이르දි ගොඩක් කාලවලට පාවිච්චි නොවෙනවා කියන අදහස තමයි අපේ තියෙන්නේ. ඒ වෙනුවට ඔන්නිට රෙද්ද උස්සලා බෙන්නන 이르දිය තමයි කරන්නේ. කරා මොකක්ද අන්න මේ ගවයේගේ වගේ යම්කිසි කෝෂයක් තුල සැඟවිච්ච පුරුෂ ලිංගයක් තියෙනවා කියලා දකින්න. ඊළඟට දෙවනුව දිව පිළිබඳ යම්කිසි මහා පුරුෂ ලක්ෂණයක් සඳහන් වෙනවා. එතන මොකද්ද? කන් දෙක ස්පර්ශ කරන්න පුළුවන් දිවේ. දිව දික් කරාම ඊළඟට දිව පැතලි කරාම නලල වහන්න පුළුවන්. ඔන්න ඔය කතාව කියනවා. එතකොට අන කන් දෙක ස්පර්ශ කරනවා, නාස්පුඩු දෙක ස්පර්ශ කරනවා, ඊළඟ දිව පැතලි කරලා නලල වහනවා. එතකොට බුදුවරයෙක් මේ විදිහේ දෙයක් සිද්ධ කරනවා. අන්න මෙයාට අවශ්‍ය දේ, මේ තැනත්තට අවශ්‍ය දේ සිද්ධ කරා. අර විදිහට හොඳ සෝෂල් ස්කිල්ස් තියෙන කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. මේ තැනත්තාගේ ඉදිරි ගමනක් නෑ මෙතනින් එහාට. මෙන්න මේ පිළිතුර ලබා දුන්නේ නැත්තම් අන්න එහෙනම් බලාගනින් කියලා හොඳ පෙන්නුම් කරනවා. ඊට පස්සේ පෙන්නුම් කරාම මේ පුද්ගලයට දැන් ස්තිරයි අන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මේ තැනැත්තගේ ශරීරයේ තියෙනවා. එතකොට මේ බ්‍රාහ්මණයාගේ තින්කින් පැටර්න් එක බලන්න මෙයා කියනවා මොකද්ද, හරි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. එතකොට මේ පුද්ගලයාට අන්න එක්කෝ සක්විති රජ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බුදු වෙන්න පුළුවන්. එතකොට මම දන්නේ නැහැ තාම බුදු වෙලාද එහෙම නැත්නම් සක්විති රජ වෙන්න බලාගෙන ඉන්නවද කියලා මම දන්නේ නැහැ. කට්ටිය කියනවා බුදු වෙලා කියලා. හැමුත් මම දන්නේ නැනේ. ඉතින් මේ තැනත්තා කියනවා මේ මම අහලා තියෙනවා. මම අහලා තියෙනවා මොකද්ද? මෙන්න මේ බුදුවරු තමුන්ගේ පිළිබඳ වර්ණාවක් සිද්ධ කරනකොට, තමුන් පිළිබඳ යම් කිසි විදිහක මේ ගුණ වර්ණාවක් සිද්ධ කරනකොට තමුන්ව විවර කරනවා කියලා. එන්නේ කතාව මම අහලා තියෙනවා. එහෙනම් මමත් ඒ වගේ දෙයක් කරලා බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ද, එහෙම නැත්නම් තාම සක්විති රජ වෙන්න අදහස ඉන්න කෙනෙක්ද කියලා බලන්න ඕනි කියලා තමයි අන්න අර අපි කියපු අද ඉදිරියෙන් තියාගත්ත ගාථා ටික ඉදිරිපත් කරන්නේ. එතකොට එක්තරා විදිහක මේ තැනැත්තා බුදුන්ගේ ගුණ කියමින් විමසනවා, විමසීමක් සිද්ධ කරනවා. ඔබ බුදු වෙලාද එහෙම නැත්නම් සක්විති රජ වෙනවද කියන විමසීම සිද්ධ කරනවා. එහෙම විමසීමක් සිද්ධ කරන ගාථා ටිකක් තමයි අද අපි ඉදිරියෙන් තිබ්බේ. එතකොට එතන සඳහන් වෙන්නේ කල්යාණ දස්සනෝ බිකු කංචන සම්තිබත්තෝ කින්තේ සමන භාවේන ඒවං උත්තම වන්නිනෝ. මේ කල්යාණ දසුණක් ඇති දැක්කහම මේ විදියට ප්‍රිය උපදවන ඔබ, ඊළඟට රන් කඳකට බඳු සිවියක් ඇති රත්තරන් වලින් කරපු සිවියක් ඇති ඔබ, උතුම් වූ වර්ණයෙන් යුත් ඔබ, ඔබට මේ පැවිද්දකින් කවර ප්‍රයෝජනයක්ද කියලා මේ බමුණ කියනවා. රාජා ආරහසි බවිතුන් චක්කවත්ති රතේ සබෝ චතුරන්තෝ විජිතාවි ජම්බු සණ්ඩස්ස ඉස්සරෝ. මේ දඹදිවට ඉසුරු වූ ඒ වගේම සිව්මහා දිවයින හිමි කරගත් සතුරන් දිනන සුළු රජුන්ගෙත් ශ්‍රේෂ්ඨයාවන සක්විති රජ වෙන්නට ඔබ සුදුසුය කියලා තමයි යෝජනාව කරන්නේ. මොකද්ද කියන මෙන්න මේ විදිහට දඹදිවට ඉසුරු සිව් දිවයින් දිනනා වගේ දින හිමි වෙන සතුරන් දිනන මේ රජුන්ගෙත් රජ වෙන සක්විති රජ වෙන්න ඔබ සුදුසුයි කියලා සඳහන් කරනවා. කත්තියා භෝගී රාජානෝ අනුයුත්තා භවන්තුතේ රාජාභිරාජා මනුජින්දෝ රජ්ජං කරෝහි ගෞතම. බවත් ගෞතමයන් වහන්ස මේ ශාස්ත්‍රීයන්ගේ ශේෂ්ත්‍රේක ශාස්ත්‍රීය රජවරුන්ගේ ශේෂ්ත්‍රේක ඔබ රජවරුන්ට රජවරු ඔබට අනුයුක්ත වෙනව අවනත වෙනව රජුන්ගේ රජු සක්විති රජ බව කරව කියලා මෙන්න මේ විදිහ ආරාධනාවක් බුදුරජාණන් වහන්සේට සිද්ධ කරනවා. මේ විදිහේ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේට සිද්ධ කරනවා. ඒතර මෙතන මේ සක්විති රජ කෙනෙක් ගැන කතාවක් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් සක්විති රජ පිළිබඳ වෙන වෙන මහා සුදස්සන වගේ ඒ දේශනාවල ඒ දීඝනිකායේ තියෙන සූත්‍රවල වෙන මේ සක්විති රජ කෙනෙක් පිළිබඳ යම් කිසි ප්‍රකාශයක් තියෙනවා. කොයි විදිහේද මේ විදිහට කටයුතු වෙන්නේ කියලා කියනවා. එතකොට මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සහිත මෙන්න මේ සක්විති රජ කෙනා දවසක පොයේ දවසක තමුන්ගේ ඒ පොය අටසිල් සමාදන් වෙලා බොහොම හොඳට සැරසිලා නා කරගෙන ඊට පස්සේ කටයුතු කරගෙන පොහොය අටසිල් සමාදන් වෙනවා. සමාදන් වෙලා අන්න තමුන්ගේ මහා රජ මහලේ උඩු මහලට නැගලා විවේකීව පොහොය දවසක කටයුතු කරනවා. මෙන්න මෙහෙම ඉන්න අවස්ථාවක මේ තැනැත්තට එකපාරට අන්න චක්‍ර රත්නයක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් කරත්ත රෝදයක් වගේ එකක් ගැන තමයි මේ කියන්නේ. එතන මේකේ දැති 1000ක් තියෙන බොහොම ලස්සන නිම්වලලු තියෙන බොස් ගෙඩියක් තියෙන අන්න යම්කිසි රෝදයක් වගේ චක්‍රයක්. එතකොට මේ චක්‍රය පහළ වුණාම මේ තැනැත්තා යම්කිසි දියක ප්‍රසාදයකින් මේ තැනැත්තා යම්කිසි දියක හැඟීමකින් මොකද කරන්නේ? අන්න තමුන්ගේ මේ සේනාව සමග තමුන්ගේ රාජාභරණයේ සැරසිලා මෙන්න මේ චක්‍රය ගාවට පැමිණිලා කියනවා මේ චක්‍රයට යම්කිසි ප්‍රකාශයක් කරනවා. මොකද කරන්නේ? අන වතුර ටිකක් කියලා තමුන්ගේ ස්පර්ශයක් කරලා කියනවා මේ උතුම් වූ චක්‍රය අන්න මේ අනපවත්තන් ඔබගේ අනපවත්වන්න කියලා තමයි මේ චක්‍රයට කරන ආරාධනාව. එතකොට මේ චක්‍රය මොකද්ද වෙන්නේ? අන්න කැරකෙමින් 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 අන්න පෙරදිග බලා මේ චක්‍රය ගමන් කරනවා. එතකොට මේ ගමන් කරනකොට මේ සේනාව රජතුමා සමග සේනාව මේ චක්‍රය අනුව ඉදිරියට යනවා. ඉදිරියට යනකොට යනකොට දැන් චක්‍රේ නිස්සෙල්ල පෙරලි පෙරලි එන්නේ. එතකොට අන්න ඒ සතුරු රාජ්‍යයක යම්කිසි රජ කෙනෙක් ඉන්නවනම් අන්න මේ චක්‍රය පෙරලිලා පෙරලිලා එනකොට මේ සතුරු රජවරු තමුම්ම ඉදිරියට ඇවිල්ලා මෙන්න මේ සක්විති රජතුමාට ආරාධනා කරනවා, රජතුමනි අපේ රාජ්‍ය බාරගන්න, අපිට උපදෙස් දෙන්න, අපිව අබ්බගේ අනට යටත් වෙනවා අපි කියලා අන්න යම්කිසි විදිහක යටත් වීමක් සිද්ධ කරනවා මේ චක්‍රය පරිදරි කරගෙන ඒ චක්‍රයේ බලයට. ඉතින් මොකද කරන්නේ අන්න මේ රජතුමා කොහොමද සමූහාණ්ඩුවක් වගේ මේ පිරිස වහසුරවන්නේ කියනවා, පන්සිල් සමාදන් කරනවා. පන්සිල් සමාදන් කරලා කියනවා ඔබ මෙන්න මේ පන්සිල් වලින් මේ රට හික්මවන්න, පන්සිල් සහිතව මේ රට හික්මවන්න ඒ විදිහට කටයුතු කරන්න කියලා අර ඒ රාජ්‍යය එතනත්තටම නැවත බාර දීලා අන්න යම්කිසි විදිහක අන්න සමූහාණ්ඩුවක් වගේ ස්වරූපයක්. ඉතින් මේ විදිහට පෙරදිගට ගමන් කරමින් ගමන් කරමින් ගමන් කරමින් අන්න මුහුද හම්බ වෙනකම් ගමන් කරනවා. ඊට පස්සේ නැවතත් මේ චක්‍රය අන්න දකුණු දිගට ගමන් කරනවා, උතුරු දිගට ගමන් කරනවා. නොයෙකුත් විදිහට නොයෙකුත් දිශාවලට මේ හතර දිවයින දිනන සුළු විදිහට මේ චක්‍රය ගමන් කරනවා. මේ විදිහට මුළු ලෝකයේම තමුන්ගේ පාලනයට අනට ලක් කරගත්තට පස්සේ මේ චක්‍රය මොකද කරන්නේ, නැවතත් අර මුල් කී රාජධානියට ඇවිල්ලා ඒ රාජධානිය ඇතුළ නුවර යම්කිසි ප්‍රසිද්ධ ස්ථානයක් තියනවාද අන්න එතනට ගිහිල්ලා එතන ස්ථීරව සිටිනවා කියලා සඳහන් කරනවා. අන්න චක්‍රය තමුන්ගේ නගරයේ මැද ඇතුළ නුවර මැද පිහිටලා සිටිනවා. එතකොට ඒත් එක්ක මොකද වෙන්නේ, තව මෙන්න මේ විදිහට තව තව දේවල් ටිකක් මේ රජතුමාට පහළ වෙනවා. හස්තියෙක් පහළ වෙනවා, හත් පොලයක් පහළ වෙනවා, ඊට පස්සේ අන්න ඊට වගේම අස්සෙක් පහළ වෙනවා මේ විදිහට. ඊට පස්සේ මණික් රත්නයක් පහළ වෙනවා, දේවින් වහන්සේගෙන ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා, ඊට පස්සේ ගෘහපතියෙක් පහළ වෙනවා. යම්කිසි විදිහක නිදන් වගේ පෙන්වන්න පුළුවන් ශක්තියක් තියෙන ගෘහපතියෙක් පහළ වෙනවා. ඊළඟට යම්කිසි පුරෝහිත කෙනෙක් පහළ වෙනවා, මේ රජතුමා වෙහෙසවන්නේ නැතුව මේ පාලන කටයුතු කරන්න පුළුවන් ශක්තියක් බොහොම දක්ෂ කෙනෙක් සහිත පුරෝහිත කෙනෙක් පහළ වෙනවා. ඒ වගේම මේ රජතුමාට සතුරු රටවල් දිනන, සතුරු සේනා මර්ධනය කරන ස්වරූපය ඇති, හරියට නිකන් සූර්ය දෙවිවරු වගේ පුතුන් දහසක් පමණ ඇති වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ විදිහට සාගරය කෙලවර කොට ඇති මේ මහ පොළව යටත් කොට දඬුවමින් තොරව ආයුධයකින් තොරව ධර්මයෙන් මේ ලෝකේ පාලනය කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔන්න එතකොට සක්විති රජ කෙනෙක්ගේ ස්වභාවය. එතකොට ඕක ධර්මයේ නොයෙකුත් ස්ථානවල සඳහන් වෙන ප්‍රකාශයක්. එතකොට කෙනෙක්ට අද කාලේ හැටියට විශ්වාස කරන්න අමාරු දේවල් වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් විශ්වාස කරන්න අමාරු දේවල් වෙලා තියෙනවා, දැනටත් වෙනවා. ඒක නිසා ඔන ඉදි විස්තරයක් සඳහන් වෙනවා මෙන්න මේ සක්විති රජ කෙනෙක් පිළිබඳ. එතකොට එන්නේ ඒ වගේ ආරාධනාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේට සිද්ධ කරන්නේ. ඔබ මේ විදිහේ සක්විති රජ කෙනෙක් වෙන්න පුළුවන් තැනැත්තෙක්, ඒ විදිහේ විභවයක් තියෙන තැනැත්තෙක්, ඔබට මේ පැවිදිකමෙන් කුමන ප්‍රයෝජනයක්ද? ඔබට මේ විදිහට මේ යම් කිසි විදිහක මේ පිණ්ඩපාතෙන් යැපෙන මේ අනුන් දුන්න සිවුරක් පොරෝන මේ විදිහට කිසිම වටිනාකමක් නැති කියලා බාහිරට පෙනෙන පැවිදිකමින් ඔබට කවර ප්‍රයෝජනයක්ද කියලා මෙන්න මේ බුදුන් ඉස්සරහට ගිහිල්ලා මේ තැනැත්තා යම් කිසි විදිහක ආරාධනාවක් යම් කිසි විදිහක විමසීමක් සිද්ධ කරනවා. එතකොට එහෙම කරහම බුදුරජාණන් වහන්සේ කියනවා, රාජා හමස්මින් සේලානී ධම්ම රාජා අනුත්තර ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පටි වත්තියං. සේලය මමත් රජ වෙමි, සේල බ්‍රාහ්මණය මමත් රජ වෙමි, අනුත්තරෝ ධම්ම රාජ වෙමි. ඊළඟ මම ධර්ම චක්‍රය පවත්වනවා. ධම්මචක්ක පවත්වන සූත්‍රය ගැනත් අහලා තියෙනවනේ. අන ධම්මචක්ක පවත්වන කියන්නේ මොකද්ද? ධර්මචක්‍රය කරකවන්න පටන් ගත්තා, ඇති කරා. ඊළඟට අර උපකමා ආජීවකයාට කොහොමද බුදුරජාණන් වහන්සේ කියන්නේ, මම යනවා ඉසිපතනෙට. මොකද මේ ධර්මචක්‍රය පවත්වන්න ධම්බෙරය හඬවන්න මම යනවා කියලා සඳහන් කරනකොට කියනවා මමත් රජ තමයි සේන. මම රජ. මම අර විදිහට අනුත්තර වූ ධර්ම රාජ. ඊළඟට මම පවත්වන මේ ධර්ම චක්‍රය කිසිවෙකුට පවත්වන්න බැරි. ඒ වගේම ආපසු පෙරලීමක් කරන්න බැරි ධර්ම චක්‍රයක් මම පවත්වනවා කියලා සඳහන් කරනවා. එතකොට අර විදිහට අර සක්විති රජ කෙනෙක්ගේ චක්‍රය නැවත පෙරලිලා ඇවිල්ලාන්න නුවර මැදම සිටිනවා. ඊළඟට මේ රජතුමාගේ කාලය ඉවර වෙගෙන එනකොට චක්‍රය තමයි ඉස්සෙල්ලා අතුරුදහන් වෙන්නේ. චක්‍රය අතුරුදහන් වුණාම සක්විති රජතුමා දැනගන්නවා අන්න මගේ කාලය ඉවරයි. තමන්ගේ පුතාට ගිහිල්ලා කියනවා අන්න චක්‍රය අතුරුදහන් වෙලා තියෙනවා. චක්‍රය අතුරුදහන් වුණා කියන්නේ මගේ ජීවිතේ ළඟදිම කෙලවර වෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ පුත්තු ටික එකතු වෙලා උත්සාහ කරනවා අර දිනූ ලෝකේ මේ විදිහට තියාගන්න. දිනූ ලෝකේ මේ විදිහට පවත්වන්න ලොකු උත්සාහයක් දරනවා. නමුත් එහෙම පැවැත්මක් වෙන්නේ නැහැ. අන්න අනිත්‍ය සක්විති රජ කෙනෙක්ටත් මතුවලා එනවා. අර චක්‍රයටත් මතුවලා එනවා නැවත කැරකීමක්. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා අන්න මම පවත්වන චක්‍රය මගේ මේ ධර්ම චක්‍රය නම් ආපහු කරකවන්න හැකියාවක් නැහැ. දැන් සෝතාපන්න කියනවා. මොකද්ද ඒකේ අදහස? අන්න කෙනෙක් මේ සෝතයට ආවා කියන්නේ එතනත්තගේ නැවතත් හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආපහු මොනවා කරත් තව ඕන පිස්සුවක් කියලාගෙන ඉඳියත් අන්න ජීවිත හතකින් ඉවරයි. ඒ ප්‍රශ්නේ විසදෙනවා. එතකොට හරියට අර ජල පහරකට වැටුණා වගේ නැවතත් ආපහු උඩුගම් බලා ඒමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසාමද කොහෙද බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මම මේ හැම ලෝකෙකම කරක් ගහලා තියෙනවා මේ බෝධිසත්ව අවදීදී. නමුත් අර අනාගාමි ලෝක පහට මම ගිහිල්ලා නැහැ. මොකද ඒකට හේතුව අනේ ඒකට ගියා කියන්නේ නැවතත් පැමිණීමක් නැති නිසා. අර විදියට සෝවාන් වෙච්ච කෙනෙක් දවසක ගිහිල්ලා අනාගාමි ලෝකෙකට වැටෙන්න පුළුවන්. නැත්තම් මෙහි අනාගාමි වුණ කෙනෙක් ගිහිල්ලා වැටෙන්න පුළුවන්. නමුත් නැවත කැරකීමක් නැහැ. ඒතර කියනවා මන්න එන්නේ වගේ ධර්ම චක්‍රයක් පවත්වන රජ කෙනෙක්. මම ධර්ම රාජ කියලා මෙන්න මේ සේල බ්‍රාහ්මණයාට අමුතු විදියක නිකන් ඇඟ සැලිලා යන විදිහේ පිළිතුරක් තමයි දෙන්නේ. ඒ වගේම මේ බුදුගුණ පාඩයක් අපි නිතර නිතර අහලා තියෙනවා. අනේ බුදුගුණ පාඩේ අහනකොට අපිට මතක් වෙන්න පුළුවන් මෙන්න මේ විදිහේ අර සක්විති රජ කෙනෙක්ට පහළ වෙන විදිහේ ඒ රතන හතක් වගේ මෙන්න මේ බුදුගුණ පාඩෙත් යම්කිසි විදියක මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නමයක් සඳහන් වෙනවා. ඒතකොට ඒ නාමය පිළිබඳ තමයි අර කීර්ති රාවේ පැතිරෙන්නේ. අන්නේ නාමය පිළිබඳ තමයි අර කේනිය ජටිලයාගෙන් අහන්නේ. එතකොට එන්නේ ඒ නාමය හරියට නිකන් අර සක්විති රජ කෙනෙක්ට පහළ වෙන රතන හත වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට කියනවා ඉතිපිසෝ භගවා කියලා මේ පින්නතුන් දන්න දේවල්. මොකද්ද එතන තව දේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ ගුණ තියෙනවා කියලා අන්න නාමයක් ඉදිරිපත් කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. ඔන්න ඔය කියන දේවල් ටික ඉදිරිපත් කරනවා. එතකොට පූජා ලැබීමට සුදුසු. ඊළඟට සම්මා සම්බුද්ධෝ මනවින් සත්‍ය අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනවා. ඊට පස්සේ විජ්ජාචරණ අවබෝධය සහ හැසිරීම. ඒ ඇස් වගේම අතපයත් හොඳට තියෙනවා. අවබෝධය වගේම ඒ අනුව කටයුතු කිරීමකුත් හොඳට තියෙනවා. සුගත මනවීන් ප්‍රතිපදාවේ ගිය නිසා සුගත වෙනවා. ඊළඟට ලෝකවිදු අභ්‍යන්තර බාහිර ලෝකයේ පිළිබඳ යම් කිසි දතයුත්තක් තියෙනවද ඒ සියල්ල දැන වදාරලා තියෙනවා. අනුත්තරෝ පුරිස ධම්මසාරති දමණය කුල යුතු පුරුෂයන් දමණය කිරීමට රතාචාරයෙක් වගේ සත්තා දේව මනුස්සාන දේවි මිනිසුන්ගේ ශාස්ත්‍ර බුද්ධ පූජා ලැබීමට සුදුසු ස්වභාවිකින් සමාවෙන්න පූර්ණ අවබෝධය ලැබීමේ ස්වභාවිකින්. ඒ වගේම ගිය සතියේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු ගාථාවකත් සඳහන් වෙනවා. මම මේ බුද්ධයයි කිව්වේ මොකද? එතන සඳහන් වෙනවා මොකද්ද? අන්න මේ දතයුත්ත මම දැනගත්තා. ප්‍රහාණය කරයුත්ත මම ප්‍රහාණය කරා. මෙන්න මේ විදිහට තමයි පිළිමද විස්තරයක් කියලා. අන්න එහෙයින් මම බුද්ධයයි වෙමි. ඒක නිසා අන්න බුද්ධ කියලා ගුණයක් කියනවා. මොකද්ද? පූර්ණ අවබෝධය ලැබීම කියන ගුණේ. ඊළඟට භගවා අපි කියන නිතර භාග්‍යවතුන් වහන්සේ. මොකද්ද? බාහිර සහ ඇතුළත වාසනාවන්තයි බුදුරජාණන් වහන්සේ. භාග්‍යවත්. අන්න මේ කරුණු ටික ඔක්කොම එකතු වෙලා ඇවිල්ලා තමයි බුදු කෙනෙක් භාග්‍යවත් වෙන්නේ. අර විදිහට නිහඬ බව හඳුනාගත්ත කෙනෙක් ඒ වගේ මර විදියට බොහොම හොඳ සුදුසු ඇහුම්කන් දෙන්නෙක්, මේ වටපිටාවේ ඉන්න මිනිස්සුන්ටත් සහනයක් දනවන්නෙක්, නිකන් ආපමණි මේ වටපිටාවේ තියෙන වයිබ්‍රේෂන් එකෙන්ම, මේ තියෙන අවුර එකෙන්ම මේ තැනත්තා මේ පහසුවක් ඇති වෙනවා මේ තැනත්තට හිතේ. අන්න බුදු කෙනෙක්ගේ සමීපෙට ආවා, මට වැඩිය මේ විදිහේ හැකියාවක් ශක්තියක් තියෙන මේ විදිහේ කෙනෙක් ගාවට ආවා කියන විශ්වාසයක් පැහැදීමක් මේ තැනත්තාගේ හිතේ ඇති වෙනවා. ඒ පැමිණි පමණින්ම අන්න මොකද වෙන්නේ, හිතට සාන්තියක් හිතට පහසුවක් ගොඩනැගිලා එනවා. ඉතින් ඔන්න ඔය කතාව තමයි කියන්නේ. එතකොට දැන් මේ මෙතන මේ බ්‍රාහ්මණයා කරන ආරාධනාව පිළිබඳත් යම් කිසි මට හැඟීමක් මතුණා. දැන් මේ 235 පුරුෂ ලක්ෂණ සහිතව රජකම් කරගෙන ඉන්දිය කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. එහෙම කරගෙන ඉන්නකොට අන්න තව ටික කාලයක් ඒ රජකම බාරගෙන ඒ විදිහට කටයුතු කරා නම් අන්න අර කී විදිහට සක්විති රජ වෙන්න තිබුණා. සක්විති රජ වෙන්න තව පොඩි කාලයයි අවශ්‍යව තියුණේ. නමුත් ඒ වෙනුවට ඒක දමලා ගහලා ඒ ඔක්කොම විනාශ කරලා මේ හරියට නිකන් උස්සල පොළේ ගැහුවා වගේ, අන්න නිකන් හරියට යම් කිසි පුවක් කිත්තක් ගලක ගැහුවා වගේ අන්න සීසීකට දා කරලා නික්මිලා යනවා. නික්මිලා ගිහිල්ලා මොකද්ද කියන්නේ, මෙන්න මේවා නිසා මම පීඩාවට පත් වූෙක් වෙමි, මේ ලබාගත් දේවල් නිසා, මේ සැප සම්පත් නිසා, මේ කාමයන් නිසා පීඩාවට පත් වූෙක් වෙමි කියලා සඳහන් කරනවා. අර විදියට අච්චර දේවල් ඉඳමින් ඉඳලා එළියට ගිහිල්ලා අර එහෙම කර කියනවා. එතකොට මෙන්න මේ අවස්ථාව ගන්න අපේ ජීවිතවලටත් හරි හරියට ගැළපිලා එන අවස්ථාවක් තමයි ඔක. මොකද්ද, අන්න තමුන් ඒ ගිය ගමනේ ගියා නම්, ඒ කම්ෆර්ට් සෝන් එක ඇතුළේ ඉඳියා නම් අන්න සක්විති රජ වෙන්න තියුණා. අර විදිහේ චක්‍රයක් පවත්වන්න තියුණා. නමුත් අන්න ඒකෙන් එළියට පැනපු ගමන් මොකද වෙන්නේ, එළියට යනපු ගමන් අපේ කම්ෆර්ට් එක නැති වෙලා යනවා. අපිට බොහොම වෙහෙසක් හිත ඇතුළෙන් ගැළපිලා එනවා. දැන් ඔය කොච්චර ඒ පෙරම් පුරලා තියුණත් නික්මිලා ගියාට පස්සේ රජමාලිගාව මතක් වෙන්නේ නැති නේද? ඊළඟට තමුන්ගේ අර අලුත උපන් දරුවා මතක් වෙන්නේ නැති නේද? ප්‍රිය බිරිය ඊළඟේම පිය රජතුමා මතක් වෙන්නේ නැති නේද? එතකොට අන්න යම් කිසි විදියක හිත ඇතුලෙන් අමුතුම විප්ලවකාරී සිතුවිලි ගොඩක් ඉදිරිපත් වෙලා එන්නේ නැති. එතකොට අන්න කම්ෆර්ට් එක ඇතුලේ ඉඳියා නම් ඒක වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් එළියට පනිනවා. නෝක තමයි එක්තරා විදිහක මේ ප්‍රතිපදාවේ තියෙන හරය. තමුන් පහසුවක් තුල ජීවත් වෙනවා නම් ඒ පහසුව එක්ක ජීවිත කාලයක් ගත කරන්න පුළුවන්. නමුත් මේ පහසුවෙන් අපි පිටත පයින්නේ යම් කිසි දියක ප්‍රශ්න ගැටලු නිසාම තමයි. කරදර බාධක නිසාම තමයි. ජීවිතයේ වෙහෙසක් අත්දැකපු නිසාම තමයි අපි මේ පහසුවෙන් පිටත පයින්නේ. එහෙම නැතුව කවදාවත් ඕකෙන් පිටට පැනිල්ලක් වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ දුකෙන්ම මේ ගමන අරන් යනවා කියන්නේ ඒකයි. එතන මේ විදිහට කම්ෆර්ට් සෝන් එකෙන් එළියට පැන්න ගමන් එක්තරා විදිහක අපි කැළඹෙනවා. අපි නැවතත් අර සුපුරුදු පරිසරයට යන්න ඕනි කියලා අපේ හිත ඇතුලෙන් ලොකු පීඩාවක් ඇති වෙලා එනවා. දැන් පවගේ දවසක දවස් 3කට විතර කලින් සුදු මහත්තයෙක් ආවා. දවස් 2කට කියලා ආවේ. ඉතින් කාලෙකට පස්සේ නෙදර්ලන්ත ජාතිකයෙක්. ඉතින් අනේ කාලෙකට පස්සේ සුද්දෙක් ආවා. හොඳට වැඩ ටිකක් ගන්න පුළුවන්, වැලි ටිකක් හතද ගන්න පුළුවන් කියලා මහා ශරීරයෙන් ඉන්දියා. මහා විශාල ශරීරයකුත් තියෙන මිනිස්සෙක්. ඉතින් ආවට මොකද, දවසයි ගෙවුනේ, එක දවසයි ගෙවුනේ. මේ තැනත්තා කඳුළු සලමින් පිට වෙලා ගියා. අම්මෝ මේක මට දරා ගන්න බෑ. ස්වාමීන් වහන්සේට පණිවිඩයක් දෙන්න තරම් වෙලාවක් නෑ. අනේ හම්බුනොත් කියන්න පොඩ්ඩක් මම ගියා කියලා කඳුළු සලසල මේ තැනත්තා බෑග් එක පැක් කරගෙන යන්න ගිහිල්ලා. අනේ කම්ෆර්ට් එක නැති වුණාම වෙන වැඩේ. ඒක ඇතුලේ ඉන්නකම්ම අපිට බොහොම පහසුවක් තියෙනවා. නමුත් එළියට බැලපු ගමන් අන්න තියෙන අපහසුව කොහොමද කියලා දකින්න පුළුවන්. ඊළඟ මේ කට්ටිය නිකන් එක්කම් ගැන කතා කරනවා. ඇවිල්ලා කියනවා මම පැවිදිනවා, අරක පැවිදිනවා, මේක පැවිදිනවා, මෙච්චර කාලයක් ඉඳලා යනවා, ආපහු ගිහිල්ලා එනවා, ඔහොම ඔම් කී කී කියනවා. නමුත් ඔය හිතේ නියම රංගේ බලන්න පුළුවන්, හරියටම ඔක්කොම ගෙවල් දොරවල් ටික අතහැරලා දාලා මම ආපහු යන්නේ නැහැ කියලා ආපු දවසට. එදා වෙනකම්ම අපි කරන්නේ මොකද්ද, මෙන්න මේ මාරයා එක්ක ඇග්‍රීමන්ට් එකක්. මොකද්ද ඇග්‍රීමන්ට් එක? අන්න මම මාසෙකින් ගෙදර එනවා, මම දවස් 10කින් ගෙදර එනවා, මම සතියකින් ගෙදර එනවා. ඉතින් මාරයා මුලදී පොඩි පොඩ්ඩක් නිකන් විප්ලව කරනවා. නමු තන්තිමට හිතාදාගන්න හරි මාසකින් යනනි මාසකින් ගිහිලමේටි කරන්න ඕනි, මගින් යන ගමම මේක කරන්න ඕනි, ගිහිල්ලමේට් කරන්න ඕනි, මේ ආරව කරන්න ඕනි, මේවා කරන්න ඕනි කියලා ඔන්න හෙන්න ප්ලෑනක් ගහලා බොහොම විවේකීව ඉන්නවා. නමුත් පිස්සු අන්දට තද වෙන්නේ හරියටම ආපහු යන්නේ නැහැ කියලා ආපු දවසට වෙඩියට කඳුළු සලාගෙන ගෙදර දුවන ගතියක් ඇවිල්ලා තියෙන අර්ථන අතර දවස් දෙකට ඇවිල්ලා. එතකොට යන්නේ නැහැ කියලා ආපු කෙනෙක්ට කොහොම මතුවේද? ඉතින් අර නිකන් ඉන්නවට මල් තියන්න වටින වැඩක් තමයි මේක. එතකොට අර විදිහේ නික්කම්මයක් කරනවට බඳින්න වටින වැඩක් තමයි මේක. මොකද අනේ ඒකයි අර දෙවිවරු සාදුකාර දෙනවා. මොකද අර කෙනෙක් මේ විදිහට අතහැරලා නික්මිලා යනකොට අර කම්ෆර්ට් සෝන් එකෙන් එළියට පයින්කොට ඒ පයින් මොහොතේ සාදුකාරයක් දෙන්න වටිනවා. ඉතින් අපි දැකලා තියෙනවා සාමාන්‍ය අර පොඩි බෝල් එකක වගේ බෝතලයක දාපු යම් කිසි විදියක ගෝල් ෆිෂ් කෙනෙක්. එතකොට මේ මාළුවා අනේ බෝතලේ ඉන්නකම් බොහොම විවේකීව බොහොම පහසුවෙන් ඉන්නවා. නමුත් මේ මහලුවගේ වර්ධනය ගත්තොත් ගොඩක් වෙලාවට මේක අනේ යම් කිසි ප්‍රමාණයකට වැඩිය ඔය ටැංකියේ ලොකු වෙන්නේ නැහැ. ඔය වීදුරු බෝතලේ ඇතුලේ ලොකු වෙන්නේ නැහැ. නමුත් මේකව අරගෙන අපි හිතමු මඩ සහිත පොන්ඩ් එකකට වගේ දැම්මොත්, අර විදිහ අනතුරු සහිත ස්ථානයකට දැම්මොත් අර කම්ෆර්ට් සෝන් එකෙන් එළියට අරගෙන අන්න මේක ආයේ ජීවත් වුණොත් තව මාළුත් ඉන්නවනේ, ජීවිතේ බේර ගන්න පුළුවන් වුණොත් අන්න කිලෝ 10ක් විතර පමණට ගෝල් ෆිෂ් කෙනෙකුත් ලොකු වෙනවා. ඒතර අර බෝතලේ ඉඳී එකයි අර පොන්ඩ් එකේ ඉඳී එකයි අතර වෙනස තමයි මෙන්න මේ සක්විති රජකමයි බුද්ධත්වය කියන්නේ. එහෙමත් නැත්නම් ගිහි ජීවිතේකුයි පැවිදි ජීවිතේකුයි කියන්නේ. ප්‍රතිපදාවක් වඩන්නේ නැතුව, සිහිය පුරුදු කරන්නේ නැතුව, තමන් හිත පුරුදු කරන්නේ නැතුව ඉන්න ජීවිතේකුයි හිත පුරුදු කරන ජීවිතේකුයි අතර කියන්නේ ඔන්න ඔය බෝලේ ඇතුලේ ඉන්න මාළුවා සහ පොන්ඩ් එකේ ඉන්න මාළුවා අතර වෙනස, මඩවලක ඉන්න මාළුවා අතර වෙනස, අර ග්‍රෑම් 100ක වගේ මාළුවා සහ කිලෝ 10ක මාළුවා අතර වෙනස තමයි අතර තියෙන්නේ. ඒතර ඒ වගේ වෙනසක් අපිට බාර ගන්න කැමැති නම්, ඒ වගේ වෙනසකට අපි සූදානම් නැත්නම් කවදාවත් වර්ධනයක් අතනින් එහාට බලාපොරොත්තු වෙන්න එපා. මේ ප්‍රතිපදාව කියන්නේ අනිවාර්යෙන් අර මම දවසක කිව්වා මේ ලෝක මතයක් තියෙනවානේ එළිය දිහාවට ගියොත් සුබයි කියලා, අඳුර අසුබයි කියලා. නමුත් මේ ප්‍රතිපදාව එක්තරා විදිහක අඳුර දිහාවට යන ගමනක් තමයි තියෙන්නේ. අඳුරෙන් අඳුරට අඳුරෙන් අඳුරට ගිහිල්ලා බලනවා තවත් අඳුරක් තියෙනවද කියලා. තවත් අඳුරක් නැති වෙනකන් යන ගමනක් මෙතන තියෙනවා. එතකොට තමුන්ගේ හිත ඇතුලෙන් පීඩා එනකොට, වෙහෙසක් එනකොට, ශරීරේ නොයෙකුත් රෝගාබාධ එනකොට අන්න ප්‍රතිපදාව තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. නමුත් අපි උත්සාහ කරනවා පලා යන්න උත්සාහ කරනවා. නමුත් අන්න ප්‍රතිපදාවක් වඩන කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ චැලෙන්ජ් එක ගන්න වෙනවා. අර වීදුරු බෝතලේ ඉන්නකන් ආරක්ෂාකාරී, නමුත් ඒකෙන් පිටට පයින්න වෙනවා. පැනලා අර විදිහේ මහා මඩ වතුර තියෙන අඳුරු පොකුණකට එළඹෙන්න වෙනවා. එළඹිලා ජීවිතේ බේරුණොත් අන්න ග්‍රෑම් 100ක් වෙනකොට කිලෝ 10ක මාළුවෙක් අපිට හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් එවැනිවස් හොයා ගැනීමක් සඳහා අද මේ ධර්ම දේශනාවට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙනම් උදේ අපි
පාලියද ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න ලෑස්ති වෙනවා.
දැන් මම ෂෙයා කරන්නම් අනිත් කටට සහභාගී වෙන්න පුළුවන්. ස්ක්‍රීන් එක මා ෂෙයා කරන්න.
පාලි
එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. වන්දනා කිරීම.
හොඳයි.
ඕකාස වද්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
අතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු. අවේවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වඩන්ති ආයුවන්ෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතෝ
සාදු සාදු සාදු.